ஸ்ரீதர்,
ஒன்றபல் ஸ்ரீதர், கௌரவ தலைமை தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, இன்றைய தினம் ராஜதந்திரிகளுக்கான சிறப்புரிமைகள் தொடர்பான விடயத்திலே மிக முக்கியமாக அந்த விடயங்கள் பேசப்பட்டாலும் கூட, இந்த நாட்டிலே இப்பொழுது ஒரு பகுதி மக்கள் தங்களுடைய காணிகளுக்கு செல்வதற்காகவும், அதே பகுதியைச் சேர்ந்த மக்கள் தங்களுடைய காணாமல் போன உறவுகளை மீட்டெடுத்துக் கொள்வதற்காகவும் ஒரு பாரிய போராட்டங்களை ஜனநாயக வழியிலே, அகிம்சை வழியிலே இந்த நாட்டிலே முன்னெடுத்து கொண்டிருக்கிறார்கள். இந்த நாட்டிலே இவ்வாறு இந்த போராட்டங்கள் நடைபெற்று கொண்டிருக்கிற பொழுது, தென்பகுதியிலே இருக்கின்ற அதிகப்படியான மக்கள் தொகையை கொண்ட சிங்கள தேசிய இனத்தை அடையாளப்படுத்துகின்ற தலைவர்கள் அந்த மக்களுடைய போராட்டங்களை சரியான முறையில் அணுகாமல், அல்லது அவர்களுடைய அந்த ஜனநாயக வழி போராட்டங்களுக்கு செவிசாய்க்காமல் ஒரு புறம்போக்கு நிலையிலே, அல்லது அவர்களை புறக்கணிக்கின்ற நிலையிலே நடந்திருக்கின்ற செயல்பாடுகள், நடந்து கொண்டிருக்கின்ற செயல்பாடுகள் மிக கூடியளவான ஒரு விரக்தியை அந்த மக்களுக்கு கொடுத்திருக்கிறது. இன்றைக்கு 76 நாட்களுக்கு மேலாக கிளிநொச்சியிலே தங்களுடைய வலிந்து காணாமலாக்கப்பட்ட உறவுகளை, அவர்களுடைய விடயங்களை, அவருடைய பெயர் பட்டியல்களை வெளியிடுமாறு, அவர்களை காண்பிக்குமாறு அவருடைய தாய்மார்கள், தந்தையர்கள், மனைவிமார்கள் போராட்டத்தில் ஈடுபட்டிருக்கிறார்கள். அதேபோல் வவுனியா மாவட்டத்திலும் திருகோணமலை மாவட்டத்திலும் யாழ்ப்பாணத்தினுடைய வடமராட்சி கிழக்கிலே மருதங்கேணியிலும் இவ்வாறு மக்கள் காணாமலாக்கப்பட்டவர்கள், வலிந்து காணாமலாக்கப்பட்டவர்கள் தங்களுடைய பிள்ளைகளின் விடுதலைக்காக போராடி கொண்டிருக்கிறார்கள். ஆனால் அண்மையிலே ஜனாதிபதி கூட குறிப்பிட்டிருந்தார், நாங்கள் இந்த நாட்டிலே ஜனநாயக ரீதியான போராட்டங்களை நாங்கள் மதிக்கிறோம் என்று, ஜனநாயக ரீதியான போராட்டங்களை வரவேற்கிறோம் என்று குறிப்பிட்டிருந்தார். ஆனால் அறவழி ரீதியாக, ஜனநாயக ரீதியாக தங்களுடைய மக்களுக்கு, தங்களுடைய பிள்ளைகளுக்கு, தங்களுடைய உறவுகளுக்கு விடுதலை கிடைக்கும் என்ற நம்பிக்கையோடு இந்த மக்கள் போராட்டங்களிலே ஈடுபட்டிருக்கிறார்கள். இவ்வாறான ஒரு சூழலை கண்டும் காணாமல் இருப்பது ஒரு நாட்டினுடைய இறைமைக்கு நியாயமானதா? அந்த நாட்டினுடைய நியாயாதிக்கத்துக்கு இது ஒரு சரிவரக்கூடிய, ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு விடயமா என்பதை இந்த நாட்டில் இருக்கின்ற ஒவ்வொரு தலைவர்களும் சிந்திக்க வேண்டும். இங்கே நாங்கள் பாராளுமன்றத்தில் கூட யாருமே இல்லாத ஒரு மண்டபத்தை பார்த்து பேசுகின்ற ஒரு சூழல் தான் கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே இந்த நாட்டில் ஏற்பட்டிருக்கிறது. யாருக்கு யார் பேசுகிறார்கள், இதனை யார் அவதானிக்கிறார்கள், இதற்கு யார் பதில் சொல்லப் போகிறார்கள் என்ற விடயங்கள் இங்கே பல்வேறுபட்ட கேள்விகளாக இருக்கின்றன. மிக முக்கியமாக 1960களில் 70களில் கூட இந்த நாட்டிலே தமிழர்கள் தங்களுடைய உரிமைகளுக்கான அறவழி போராட்டங்களை முன்னெடுத்திருந்தார்கள். அவ்வாறான தமிழர்களுடைய அந்த அறவழி போராட்டங்கள் ஆயுத ரீதியாக நசுக்கப்பட்ட பொழுதுதான், அறவழி போராட்டங்கள் ஆயுதங்கள் கொண்டு அடக்கப்பட்ட பொழுதுதான் தமிழர்கள் துப்பாக்கி பற்றிய சிந்தனை அவர்களிடம் திணிக்கப்பட்டது. யார் அவர்கள் மீது திணித்தார்கள் என்றால், இலங்கை அரசுதான், இலங்கை இராணுவம்தான், இலங்கை போலீசார்தான் அவர்கள் மீதான இந்த ஆயுதங்களை கையாள வேண்டிய தேவையை தமிழ் இளைஞர்களுக்கு உருவாக்கி கொடுத்தார்கள். ஆகவே இந்த நாட்டிலே புரையோடி போயிருந்த இனப்பிரச்சனை இன்னும் தீர்க்கப்படாமல், பல இளைஞர்கள் காவு கொள்ளப்பட்டு கொல்லப்படுவதற்கு காரணமாக இருந்த பயங்கரவாத தடை சட்டம் இன்னும் நீக்கப்படாமல், சிறைகளிலே அந்த பயங்கரவாத தடை சட்டத்துக்குள்ளால் கைது செய்யப்பட்ட இளைஞர்கள் இன்றும் சிறையிலே வாடிக்கொண்டிருக்கிற பொழுது, பல்லாயிரக்கணக்கிலே காணாமலும் கொல்லப்பட்டும் போன இந்த இளைஞர்களுக்காக, தங்களுடைய உறவுகளுக்காக தாய்மார்கள் இன்று தொடர் போராட்டங்களிலே ஈடுபட்டிருக்கிறார்கள். இந்த நியாயமான போராட்டத்தை இந்த நாட்டினுடைய அதியுச்ச ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள், இந்த நாட்டினுடைய பிரதம மந்திரி ரணில் விக்ரமசிங்கே அவர்கள், இந்த நாட்டினுடைய அமைச்சர்கள், இந்த நாட்டில் இருக்கின்ற சிங்கள தலைவர்கள் கண்டும் காணாமல் அல்லது அதனை தெரியாதவர்கள் போல இருப்பது மிக மிக இந்த நாட்டினுடைய ஒரு வேதனையான விடயமாகும். இது ஒரு பாரதூரமான விடயமாகும். இதனை யாரும் தெரியாமல் இருப்பதும், கவனத்தில் எடுக்காமல் இருப்பதும் கூட இந்த நாட்டினுடைய மக்களை, ஒரு பகுதி மக்களை, இந்த நாட்டினுடைய நல்லாட்சி அமைவதற்கு ஜனாதிபதியாக மைத்ரிபால சிறிசேனா அவர்கள் தெரிவு செய்யப்படுவதற்கு எந்த மக்கள் காரணமாக இருந்தார்களோ அந்த மக்கள் இன்று புறந்தள்ளப்படுகிறார்கள். இந்த நாட்டில் இந்த நல்லாட்சி அரசு இரண்டு கட்சிகளும் இணைந்து உருவாக்குவதற்கு எந்த மக்கள் ஆதரவாக இருந்தார்களோ அந்த மக்கள் இன்று புறந்தள்ளப்படுகிறார்கள். அவர்கள் இவ்வாறு புறந்தள்ளப்படுவதும், அவர்களுடைய சிந்துகின்ற கண்ணீரும் இந்த நாட்டிலே இருக்கின்ற நல்லாட்சிக்கு நியாயமானதாக இருக்காது என்பதைத்தான் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன்.
கௌரவ குழுக்களின் தவிசாளர்களே, பல்வேறுபட்ட காலங்களில் தமிழர்கள் மீது இனப்படுகொலைகள் மேற்கொள்ளப்பட்டிருக்கிறது. மிக முக்கியமாக 1954 திருவோணமலையினுடைய அல்லை கந்தளாயிலே 154 விவசாயிகள் இலங்கையினுடைய போலீசார் பார்த்து கொண்டிருக்க அவர்களுக்கு முன்னாலே வெட்டி படுகொலை செய்யப்பட்டார்கள். அவ்வாறு தொடங்கிய இனப்படுகொலை எத்தனையோ வடக்கிலும் கிழக்கிலும் வாழுகிற தமிழர்கள் மீது காலங்காலமாக மேற்கொள்ளப்பட்டு வந்தது. அதனுடைய ஒரு இறுதி படுகொலை தான் 2009 முள்ளிவாய்க்கால் படுகொலை என்கிற உலக அரங்கிலே எல்லோருடைய அதிர்ச்சிகளுக்கும் காரணமாக இருந்தது. நல்லிணக்க ஆணைக்குழுவுக்கு முன்னால் மன்னாராயர் ராயப்பு யோசப் அவர்கள் சாட்சியம் அளிக்கிற பொழுது 146,000 மேற்பட்டவர்கள் காணாமலும் கொல்லப்பட்டும் இருக்கிறார்கள், இவர்கள் எங்கே என்ற கேள்வியை அவர் கேட்டு நல்லிணக்க ஆணைக்குழுவுக்கு முன்னால் தன்னுடைய பதிவை மேற்கொண்டிருந்தார். அப்போது இருந்த ஆட்சி, மஹிந்த ராஜபக்ச தலைமையிலே இருந்த ஆட்சி நல்லிணக்க ஆணைக்குழுவை நியமித்திருந்தது. இந்த நல்லிணக்க ஆணைக்குழுவில் கூட அவர்கள் 4 யோசனைகளை மிக முக்கியமாக முன்வைத்திருந்தார்கள். காணாமல் போனவர்கள் கண்டறியப்பட வேண்டும், அவர்களுக்கான நீதி விசாரணைகள் மேற்கொள்ளப்பட வேண்டும், அதேபோல இந்த நாட்டில் இனப்பிரச்சனை ஒன்று இருக்கிறது, அதற்கான தீர்வுகள் முன்வைக்கப்பட வேண்டும், இராணுவ முகாம்கள் அகற்றப்பட வேண்டும், இராணுவம் குறைக்கப்பட வேண்டும். இந்த விடயங்கள் எல்லாம் மிக முக்கியமாக அந்த நல்லிணக்க ஆணைக்குழுவினால் சொல்லப்பட்ட விடயங்கள். ஆனால் இந்த நல்லிணக்க ஆணைக்குழுவை எந்த அரசாங்கம் தன்னுடைய நாட்டின் நீதிபதிகளை கொண்டு நியமித்திருந்ததோ அந்த நீதிபதிகளுடைய தீர்ப்பை கூட ஏற்றுக்கொள்ளாமல் அப்படியே கிடப்பிலே போட்டிருந்தார்கள். அதற்கு பின்னர் பரணகம தலைமையிலே ஜனாதிபதி ஆணைக்குழு நியமிக்கப்பட்டது. ஜனாதிபதி ஆணைக்குழுவும் தங்களுடைய துன்பங்களை, காணாமல் போன பிள்ளைகளை பற்றி மக்கள் முறையிட்டு கதறி அழுத பொழுது அவர்கள் உங்களுக்கு ஆடு தரவா கோழி தரவா எவ்வளவு நிவாரணங்கள் தர என்று கேட்டார்கள். இவ்வாறு கொச்சைப்படுத்தப்பட்ட மக்கள் எவ்வளவோ காலங்கள் பொறுமை காத்தார்கள். 2015 செப்டம்பர் மாதம் ஜெனீவாவிலே கொண்டு வரப்பட்ட 31 தீர்மானத்தின் பிரகாரம் இலங்கையிலே காணாமல் போனவர்களுக்கான காரியாலயம் அமைக்கப்பட்டு நீதி விசாரணை மேற்கொள்ளப்படும். அந்த நீதி விசாரணையின் பிரகாரம் அவர்களுக்கு தீர்வு கிடைக்கும் என்று இலங்கை அரசாங்கம் ஏற்றுக்கொண்டிருந்தது. ஒரு நிலைமாறுகால நீதி பொறிமுறையின் அடிப்படையில் அவர்களுக்கான தீர்வை வழங்குவதற்கும் காணாமல் போனவர்களை கண்டறிவதற்கும் சர்வதேச நீதிபதிகள், சர்வதேச நிபுணர்கள், சர்வதேச சட்ட வல்லுநர்களுடைய உதவிகளோடு இதனை செயல்படுத்துகிறோம் என்று ஜெனீவாவிலே இலங்கையினுடைய வெளிநாட்டு அமைச்சர் மங்கள சமரவீர அவர்கள் உறுதி வழங்கியிருந்தார்கள். இன்று இந்த ராஜதந்திரிகளுக்கான பிரிவிலேஜ், அவருடைய சிறப்புரிமைகளிலே இவ்வாறு வெளிநாடுகளிலே சொல்லப்பட்ட இந்த விஷயம் ஏன் இன்று புறந்தள்ளப்பட்டிருக்கிறது? ஏன் அது கவனத்திலே கொள்ளப்படாமல் இருக்கிறது? மீண்டும் அரசாங்கம் 2 அவகாசம் கேட்டு உலக நாடுகள் வழங்கியிருக்கின்றன. ஆனால் இப்பொழுதும் கூட இவ்வளவு காலமும் நல்லிணக்க ஆணைக்குழுவினுடைய அறிக்கைகளை, பரணகமவனுடைய அறிக்கைகளை, அதனைத் தொடர்ந்து வந்த ஜெனீவாவினுடைய தீர்மானங்களுக்காக காத்திருந்த தமிழர்கள் இப்பொழுது தன்னெழுச்சியாக அவர்கள் போராட்டங்களில் ஈடுபட்டிருக்கிறார்கள். இன்று இந்த 75 நாட்களுக்கு மேலாக இந்த கொதிக்கின்ற கொட்டுகிற வெயிலிலே தகர கொட்டகைகளுக்கு கீழே இந்த மக்கள் தங்களை வருத்தி கொண்டிருக்கிறார்கள். அவர்கள் நோயாளர்களாக மாறிக்கொண்டிருக்கிறார்கள். பல அம்மாக்கள் இனங்காண முடியாத பல நோய்களுக்கு உள்ளாக்கப்பட்டிருக்கிறார்கள். தங்களுடைய பிள்ளைகளை இழந்த வேதனை, தங்களுடைய குடும்பத்தில் இருந்த கணவனை இழந்த வேதனை, தன்னுடைய குடும்பத்தாரை இழந்த வேதனையில் பிள்ளைகள், இவர்கள் அந்த வேதனைகளுக்கு மத்தியிலே அவர்கள் வருவார்கள் என்ற எண்ணங்களோடு இந்த தகர கொட்டைகளுக்கு கீழே இந்த வெயிலிலே அவர்கள் காத்திருக்கின்ற உணர்வை ஏன் இந்த நாட்டில் இருக்கின்ற ஜனாதிபதியால், பிரதமரால், இந்த நாட்டில் இருக்கின்ற சிங்கள தலைவர்களால் ஏன் உணர முடியாமல் இருக்கிறது? வெறுமனே அவர்கள் வெளிநாடுகளுக்கு சென்று விட்டார் என்று ஒரு முறை பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்கள் மிகவும் பொறுப்பற்ற முறையிலே ஒரு கருத்தை முன்வைத்திருந்தார். இந்த நாட்டிலே வணக்கத்துக்குரிய பிதா பிரான்சிஸ் அடிகளாருடைய தலைமையிலே 58 மேற்பட்ட போராளிகள் இராணுவத்திடம் சரணடைந்தார்கள். அவ்வாறு சரணடைந்தவர்கள் கொல்லப்பட்டிருக்கிறார்கள் அல்லது காணாமல் போயிருக்கிறார்கள். அவர்கள் எங்கே என்றுதான் அவருடைய உறவினர்கள் கேட்கிறார்கள். அவர்கள் சரணடைந்ததற்குரிய முழு ஆதாரங்களும் இருக்கின்றன. அதனை போலதான் பாலகுமாரன், விடுதலை புலிகளுடைய முக்கிய உறுப்பினர் பாலகுமாரன், அவருடைய மகன் சூரியதேவன் இராணுவத்தினுடைய அரங்குக்குள்ளே வந்ததை லங்கா கார்டியன் பத்திரிகை படங்களோடு வெளியிட்டிருக்கிறது. அதனுடைய செய்திகள் அண்மையிலே பிபிசியினுடைய அந்த காலத்தினுடைய செய்தியாளராக இருந்த பிரான்சிஸ் கரிசன் அவர்கள் தன்னுடைய ட்விட்டரிலும் அதனை வெளியிட்டிருந்தார்கள். இவ்வாறு பாலகுமாரனும் மகனும் வந்தார், புதுவை ரத்தினதுரை சரணடைந்திருந்தார், பல்வேறுபட்ட போராளிகள், தமிழீழ விடுதலை புலிகளுடைய துணை அரசியல் பொறுப்பாளராக இருந்த தங்கன் தன்னுடைய மனைவி பிள்ளைகளோடு அவர் சண்டடைந்திருந்தார். தமிழீழ விடுதலை புலிகளுடைய விளையாட்டுத்துறைக்கு பொறுப்பாக இருந்த ராஜா தன்னுடைய மூன்று குழந்தைகளோடு சண்டடைந்திருந்தார். இவ்வாறு பல பேர் தங்களுடைய பிள்ளைகளோடு குடும்பமாக சண்டடைந்திருந்தார்கள். இவர்கள் எங்கே போனார்கள்? இளம்பருதி தன்னுடைய மனைவி பிள்ளைகளோடு சண்டடைந்திருந்தார். இவ்வாறானவர்களெல்லாம் எங்கே? ஏன் அரசாங்கம் இதற்கு பதில் சொல்ல முடியவில்லை? எல்லா மக்களும் யுத்தத்திலே பாதிக்கப்பட்டு உடுத்த உடுப்போடு அவர்கள் வவுனியா ஓமந்தை நோக்கி வருகிற பொழுது இராணுவம் ஒலிபெருக்கிகள் மூலம் அறிவித்தது, நீங்கள் ஒரு நாளாவது விடுதலை புலிகளிலே இருந்திருந்தால் அல்லது விடுதலை புலிகளுக்கு நீங்கள் உதவியிருந்தால் உடனடியாக சரணடையுங்கள், நாங்கள் உங்களுக்கு விடுதலை தருகிறோம், உங்களை மீட்டு விடுகிறோம் என்று சொன்ன அந்த வாக்குறுதிகளை நம்பி இவர்கள் இராணுவத்திடம் சரணடைந்தார்கள். அந்த தாய்மார்கள் இந்த கருத்துக்களை நம்பி, ஒரு இறைமையுள்ள அரசினுடைய கோரிக்கைகளை நம்பி இராணுவத்திடம் தங்களுடைய பிள்ளைகளை ஒப்படைத்தார்கள். ஆனால் இன்று வரை அவருடைய பிள்ளைகள் விடுவிக்கப்படவும் இல்லை, அவர்களுக்கான எந்த பதில்களும் வழங்கப்படவில்லை. இந்த தர்மம் நோக்கிய பயணத்திலே ஏன் இந்த அரசாங்கம் ஒரு பதிலை சொல்ல முடியாமல் இருக்கிறது? மீண்டும் மீண்டும் ஒரு ஜனநாயக வழியான தர்மத்தின் வழி நடக்கின்ற அறவழி போராட்டங்களை ஆயுத முனையிலே அடக்க இந்த அரசுகள் நினைக்கிறதா? இதைத்தானே கடந்த 70 ஆண்டுகளுக்கு முதல் இந்த நாட்டிலே மேற்கொண்டார்கள். தந்தை செல்வா காலிமுக திடலிலே உண்ணாவிரதம் இருந்த பொழுது, உரிமைகளுக்காக போராடிய பொழுது சிங்கள காடையர்கள் குண்டர்களை கொண்டு அவர்களை அடித்து கைகால்களை முறித்தார்கள், மண்டையை உடைத்தார்கள், தலையிலே இரத்தம் படியபடியே அமுதலிங்கம் அவர்கள் எதிர்கட்சித் தலைவர், இந்த பாராளுமன்றத்தின் முதலாவது எதிர்கட்சித் தலைவர் அமுதலிங்கம் அவர்கள் பாராளுமன்றத்திலே போய் பேசினார். பேசுகிற பொழுது நக்கலடித்தார்கள், நையாண்டி செய்தார்கள். அதனுடைய விளைவு இந்த நாட்டிலே ஒரு பாரிய யுத்தம் நடந்து ஜப்பானுக்கு நிகராக, சிங்கப்பூருக்கு நிகராக உலக அரங்கிலே வளர்ந்திருக்க வேண்டிய இலங்கை இன்று இந்த நிலைக்கு இருக்கிறது என்றால் இந்த நாட்டிலே பெரியோடி போயிருந்த யுத்தம் ஒரு காரணம். ஆகவே இந்த யுத்தத்தை நடத்தியவர்கள் யார்? இந்த யுத்தத்துக்கான காரணங்கள் எங்கே இருந்து பிறந்தது? அந்த வழியிலே தான் திரும்பவும் இந்த நாடு செல்ல போகிறதா? அப்படியானால் இவ்வளவு காலமும் போராடி வாழ்ந்த மக்கள் தங்களுடைய உரிமைகளுக்காக, தங்களுடைய காணாமல் ஆக்கப்பட்டவர்களுக்காக தொடர்ந்தும் இவ்வாறு அந்த கூடாரங்களுக்கு கீழிருந்து சாக வேண்டுமென இந்த அரசு நினைக்கிறதா? ஏன் இந்த அவர்களுடைய அந்த வேதனை, அந்த மக்களுடைய கண்ணீர் ஒரு சிங்கள தலைவருடைய காதுகளில், அவருடைய அந்த இதயங்களின் இரக்கமான பகுதிகளை ஏன் அது தொடவில்லை? அப்படியானால் இந்த நாட்டிலே மனிதநேயமுள்ள, மனித உரிமைகளை மதிக்கின்ற, மனிதநேயத்துக்காக போராடுகின்ற எந்த ஒரு சிங்கள தலைவர்களும் இந்த நாட்டிலே இல்லையா? தயவு செய்து நான் இந்த உயர்ந்த சபையினூடாக ஒரு கோரிக்கையை முன்வைக்கிறேன். இந்த மக்களுக்கு ஒரு நீதி கிடைக்க வேண்டும். அவர்கள் ஒரு வீம்புக்காகவோ அல்லது வீண் விரயத்திற்காகவோ அவர்கள் அதிலே போராடி கொண்டிருக்கவில்லை, குந்திக் கொண்டிருக்கவில்லை. தங்களுடைய கைகளால் அவர்கள் ஒப்படைத்த பிள்ளைகளை கேட்கிறார்கள், தங்களுடைய கைகளால் ஒப்படைத்த கணவனை மனைவிமார் கேட்கிறார்கள், தங்களுடைய கைகளால் ஒப்படைத்த பிள்ளைகளை தந்தைமார் கேட்கிறார்கள், தங்களுடைய கைகளால் ஒப்படைத்த அப்பாவையும் அம்மாவையும் பிள்ளைகள் கேட்கிறார்கள். இது ஒரு நியாயமானது. இந்த நியாயமான அவருடைய உருக்கமான இந்த கண்ணீருக்கு இந்த அரசு ஏன் பதில் சொல்ல முடியாது? வெறுமனே நாங்கள் உலக நாடுகளுக்கு சொல்லுகின்ற செய்திகளும், உலகத்துக்கு சொல்லுகின்ற பசப்பு வார்த்தைகளுக்கும் எந்த காலத்திலும் நீதி கிடைக்கப் போவதில்லை. ஒருவனை ஒரு முறை ரெண்டு முறை ஏமாற்றலாம், ஆனால் சதா காலமும் ஏமாற்ற முடியாது. உலகத்தை எல்லா காலமும் ஏமாற்றலாம் என்று நினைக்கக்கூடாது. ஏனென்றால் உண்மைகள் இன்று உலகத்திலே பல்வேறு தரப்புகளுக்கும் தெரியக்கூடிய வகையிலே நடந்து கொண்டிருக்கிறது. இந்த மக்களுடைய நியாயமான போராட்டங்கள் மதிக்கப்படாமல் செல்லுகின்றது. கேப்பாப்புலவிலே கடற்படை 7 தலைமுறைகள் வாழ்ந்த மக்கள், கேப்பாப்புலவு கிராமத்தில் பரம்பரை பரம்பரையாக வாழ்ந்த மக்கள் தங்களுடைய சொந்த இடங்களுக்கு செல்ல கேட்கிறார்கள். பைபோஸாக அடாத்தாக அவர்களுடைய அந்த காணிகளை பிடித்து வைத்து கொண்டு கடற்படை பேரம் பேசுகிறது. நாங்கள் போவதானால் காசு வேண்டும். இந்த காசு யாரிடம் கேட்பது? அந்த மக்களுடைய காணிகள், அந்த மக்களுடைய வளங்கள், அந்த மக்களுடைய சொந்த நிலம், அவற்றை அவர்களிடம் கொடுக்காமல் அதற்கு பேரம் பேசுகின்ற உரித்தை யார் கொடுத்திருந்தார்கள்? அப்படியென்றால் இந்த நாட்டிலே இராணுவம், கடற்படை, விமானப்படை, போலீஸ் அரசாங்கத்தின் கீழ் இல்லையா? ஒரு மக்களால் தெரிவு செய்யப்பட்ட அரசினால் இந்த மக்களுக்கு நீதியை வழங்க முடியாதா? இந்த மக்களுக்கு நியாயம் கிடைக்க செய்ய முடியாதா? இதுதான் இந்த நாட்டினுடைய நீதியாக அமையுமா? கடந்த காலங்களிலும் இந்த நீதிதான் தமிழ் மக்கள் மீது பாய்ச்சப்பட்ட பொழுது, இனவாதமாக பாய்ச்சப்பட்ட பொழுது அந்த மக்கள் அழிந்தார்கள், பல்லாயிரக்கணக்கிலே அழிந்தார்கள், பல்லாயிரக்கணக்கில் இந்த நாட்டை விட்டு ஓடினார்கள். இன்றும் அவர்கள் நம்பிக்கையற்றவர்களாக வாழுகிறார்கள். இலங்கை அரசு ஒரு நீதியான தீர்வை தரும், இலங்கை அரசு வடக்கு கிழக்கிலே அந்த மக்களுடைய சுயநிர்ணயத்தை அடிப்படையாக வைத்த ஒரு தீர்வை முன்வைக்கும் என்ற நம்பிக்கைகள் இன்று தமிழ் மக்களிடம் தகர்ந்து போய் கொண்டிருக்கின்றன. இலங்கை அரசினுடைய நடவடிக்கைகள் தமிழர்களை ஒரு விரக்தியின் விளிம்புக்கு தள்ளுகிறது. இலங்கையில் இருக்கின்ற அரசினுடைய நிலைப்பாடுகள் தமிழ் மக்களை இந்த நம்பிக்கை கொள்ளுகின்ற சூழலிலிருந்து தட்டி செல்லுகிறது, அவர்களை தவிர்த்து செல்லுகிறது. ஆகவேதான் நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன், இது உயர்ந்த சபை, இந்த நாட்டிலே இருக்கின்ற ஒவ்வொரு மக்களும் ஜனநாயகத்தை விரும்புகின்ற, மனித உரிமைகளை விரும்புகின்ற, மனித நேயங்களை விரும்புகின்ற ஒவ்வொரு சிங்கள தலைவர்களும் ஒரு சிந்திக்க வேண்டிய ஒரு காலம். மீண்டும் இந்த நாட்டிலே தமிழர்களுக்கு அநியாயம் இழைக்கப்படுமானால், அவர்களுடைய நீதி மறுக்கப்படுமானால், அவருடைய உண்மையான உரிமைகள் மறுக்கப்படுமானால், இந்த நாடு எந்த காலத்திலும் ஒரு சிங்கப்பூராகவோ ஜப்பானாகவோ இது வரக்கூடிய சாத்தியங்கள் இல்லாமலே போய்விடும். ஆகவே இந்த நாட்டிலே ஒரு இரண்டு தேசிய இனங்களாக நாங்கள் சிங்கள தேசிய இனத்தினுடைய அடையாளங்களை ஏற்றுக்கொள்கிறோம். அதே போல தமிழ் தேசிய இனத்தினுடைய அடையாளங்களும் ஏற்றுக்கொள்ளப்பட்டு இணைந்த இரண்டு தேசிய இனங்களுடைய அந்த ஒற்றுமை பலப்படுத்தப்பட்டு அவர்களுக்கான உரிமைகள், அவர்கள் போராடுகின்ற அந்த போராட்டத்தினுடைய உரிமைகள் நியாயபூர்வமாக தீர்க்கப்பட வேண்டும் என்று கோரி என்னுடைய உரையை நிறைவு செய்கின்றேன்.
நன்றி. ஒன்றபல் இரான் விக்ரமரத்ன.
ஸ்துதி. அத அவஸ்தாவ திபினவா விசேஷன்ம லங்காவே விதேஷ பிரதிபத்திய கன அதாஸ் தக்வான் விசேஷன்ம விதேசிய கிவிசும் பிராஜாப்திய பார்லிமேந்தோடு இந்திரிபத்கருன அவஸ்தாவ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அக்ராமாத்தி ரணில் விக்ரமசிங்க ரஜே மகிதானே அத்தி சார்த்தகவ சிதுவி திமின தேக்கவியில் கலக்கட்ட லோக்கே கொங்வெச்ச ஸ்ரீலங்காவ அத ஜாத்தியாந்தரே விஷால பிலிகனிமா கத்திகரி கிரிமாய் மகிதானே ஏகட்ட அப்பி விசேஷன்ம அப்பே விதேச அமைதித்துமா மங்கள சமரவீர மதித்துமாகே நாயகத்துவ அப்பி அகைய கொட்ட சலகனவா மங்கள சமரவீர மதித்துமா ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷேன் இவத் வெலா எதா விபக்ஷே அசுனகன்னு திபுன ஹேத்து அவில்ல மஹிந்த ராஜபக்ச ஜனாதிபதி துமாக்க திபுன பௌத்கலீக அமனாப்பியாக் நோவே ஓஹு எதா விபக்ஷே அசுனக் கத்தே ஓஹூட்ட எதா திபுன ரஜே எக்க பிரதிபத்திமய வினஸ் அதஹஸ் திபுன நிசாய் எனிசா ஏ ரஜேன் ஓஹு ஐங் வேலா விபக்ஷே இந்த காத்தா நமு தெதாஸ் தாஹத்தரே அவசானேட்ட எனக்கொட்ட மஹிந்த ராஜபக்ச ஹிட்டபு ஜனாதிபதி துமாட்ட பெஹதிலி உனா ஆச்சாரிய ஜிஎல் பீரிஸ்கே விதேச பிரதிபத்திய ரட்டட கேலப்பேன் நெஹ ரட்டட சுசு நெஹ கீழா எனிசா திதாஸ் தாஹத்திரே அவசானிய வேண கொட்ட மஹிந்த ராஜபக்ச ஹிட்டபு ஜனாதிபதி துமா மங்கள சமர வீர மந்திரி துமாட்ட ஆராதனா கலா நெவத்தத் ஆண்டுவட்ட பெந்திலா ஏ ஆண்டுவே ஆமாத்திய தூரையாக ரகின விதேச அமிதித்துமா ஹெட்டியட்ட விதேச பிரதிபத்தி வலட்ட வகக்கீம கண்ண கீழா நமுத்தே அவஸ்தாவ எத்தட்டம மங்கள சமரவீர அமித்துமாட்ட லபுனே அத ஜனாதிபதி சிறிசேன ரணில் விக்ரமசிங்க அக்ரஹமாத்திய துமாகே ரஜய யட்டத்தை ஏ அவஸ்தாவ லபுனே எத்துமா அத மே ரட்ட சுதுசும புத்கலையாட்ட ஏ வகக்கீம தூண்ணே நிசா அத மே ரட்ட ஜாத்தியாந்தரே விஷால பிலிகனீம கத்திகள்ல தீனவா இந்தியாவ சீனய யூரோப்பய அமெரிக்காவ ஒய ரட்டவால் கொட்டஸ் ஹத்தர கத்தோத் கொய் ரட்டட புலுவாங் எக்க மேசேக்க இந்தியாவ சீனய அமெரிக்காவ யூரோப்பய எக்க மேசேக்க இந்தகென சாகச்சாவக் எதிகரான் மேகத்தமாய் எத்துமாகே தக்ஷகம அப்பே பிரதானத்தம வெளந்த பொலவால் அப்பனாயன வெளந்த பொலவால் தியன்னே அமெரிக்காவே யூரோப்பே எதா பிரதிபின பிரதிபத்தியன் ஏகட விசால அவதானமக் கத்தி உணா அத அப்பி ஏ அவதானமை இவக்கர்ல திபெனவா மத்ஸ்ய தகனம யூரோப்பியட்ட மத்ஸ்யன் அப்பனாயனே கிரிமே தகனம அலுத்ரஜே பத்துனாட பஸ்ஸே கெட்டி காலியக் தொழுதி நெவத்தத் அப்படியே தகனமை இவக்கர கண்ணட்ட புலுவாங்க உணா அப்பி அது சாகச்சா கரணவா ஜிஎஸ்பி சஹனேகன ஜிஎஸ்பி பிளஸ் சஹனேகன அப்பி சாகச்சா கரணவா அப்பி அப்பிதான்னவா தவஸ்கி பேக்கட உடதி ஏ யூரோப்பையே யோஜனாவா கெனாவா லங்காவட்டுக்கு நுதென்ன நமுத் ஏ யோஜனாவ අපිට පුළුවන් වුණා ඒ යෝජනාව පරාජය කරන්නට. මම විශේෂයෙන්ම මතක් කරනවා ඒ අවස්ථාවේදී නියෝජ්‍ය විජේසේ ඇමතිතුමා ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා විශාල කාර්යභාරයක් ඉටු කළා. යුරෝපයට ගිහිල්ලා විශාල කාර්යභාරයක් ඉටු කළා ඒක ඒ යෝජනාව පරාජය කරන්නට. ඒකට විපක්ෂයේ වග කියන විපක්ෂයේ කොටස් ඒකට සහය දුන්නා. විශේෂයෙන්ම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාව අපි මතක් කරනවා ඒ එතන ලබා දුන්න සහය පිළිබඳව. මට මතකයි අවුරුදු 4කට විතර උඩදී විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් හැටියට මම පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් එක්ක යුරෝපයේ බ්‍රසල් නුවරට ගියා. එතන අපි සාකච්ඡා වුණේ එදා GSP සහනය ලබා ගැනීම ගැනයි. විපක්ෂයේ හිටියත් එදා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමයි මමයි රට වෙනුවෙන් කතා කරලා අපි යුරෝපයේ සංගමයට කිව්වා මේක අසාධාරණයි GSP සහනය ලබා දිය යුතුයි. මට ප්‍රථමයෙන් කතා කරපෝ මන්ත්‍රීතුමා නොයෙකුත් ප්‍රශ්න දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්න කිව්වා. ඒක යම්කිසි සාධාරණත්වයක් තියෙනවා. හැම එකක්ම අපිට කෙටි කාලයක් තුළ ඉෂ්ට කරන්නට බැරි වෙලා තියෙනවා. නමුත් මම කැමැති මෙතන සඳහන් කරන්න පසුගිය රජයයි අපි අතරේ විශාල වෙනසක් තියෙනවා. අද මේ GSP සහනය ලබා ගැනීමෙන්ම අපි මොකද්ද ලෝකයට දෙන පණිවිඩය? ලෝකයට දෙන පණිවිඩය ඇවිල්ලා අපි ජාත්‍යන්තර ප්‍රජාවේ කොටසක් බවයි. අපි ජාත්‍යන්තර නීතිය ගරු කරන රටක් ආණ්ඩුවක් බවයි. අපි අඩුපාඩු තියෙන්නට පුළුවන්. අපි අඩුපාඩු හදාගන්නට ඕනේ. නමුත් අපි මම ඒක මේ අවස්ථාවේදී කියන්න ඕනේ ලොකු වෙනසක් තිබෙනවා. අපි කරන්න හදන දෙයි පසුගිය රජය කරපු දෙයි. මේ GSP සහනය අපිට තාම ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 15 වෙනිදා ඡන්දයෙන් ඒ යුරෝපයේ තියෙන ඡන්දයෙන් අපිට මේ සහනය ලැබේ කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඇයි මේක අවශ්‍ය? මේක අවශ්‍ය අලුත් රැකියාවන් ඇති වෙනවා, නිෂ්පාදනය ඇති වෙනවා, අපනයනය වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා. කාටද මේකේ ප්‍රයෝජනය තියෙන්නේ? ව්‍යාපාරවලට හැර මේකේ ප්‍රයෝජනය තියෙන්නේ අපේ ගම්වල ඉන්න තරුණ තරුණියන්ට. ඔවුන්ට අලුත් රැකියාවල් ඇති වෙනවා, විරැකියාව අඩු වෙනවා. මේක තමයි තියෙන වාසිය. මම කැමති I would like to at this time read an extract from the Ceylon Chamber of Commerce media release on GSP+. The Ceylon Chamber of Commerce is encouraged by the prospects of regaining the GSP+ trade preferences and is hopeful that the final vote at the EU Council of Ministers will be favorable. The granting of GSP+ to Sri Lanka once again will have a significant positive impact on the country's exports to the European Union. It comes at a good time for the country as overall exports have been flagging and has affected the country's external payments position. The Ceylon Chamber of Commerce commends the Ministry of Foreign Affairs and the Department of Commerce who were instrumental in this victory. The process that led up to this vote was no doubt arduous, but has reiterated the importance of international diplomatic engagement for Sri Lanka. The regaining of GSP+ at this time is welcome, also because EU economies are showing signs of economic recovery, which would hopefully improve demand conditions in key European markets. Apparels, fresh and processed food products, seafood, toys, ceramics, and porcelain are some of the sectors that will benefit from the additional tariff concessions under GSP+. Given that most orders have already been finalized for the year 2017, the real boost is likely to be seen from 2018. Nevertheless, several chamber member companies noted that they are already in contact with EU buyers who are keen to place new orders as soon as the GSP+ is reinstated. This is a statement from the Ceylon Chamber of Commerce. I think api meka laba ganna yanakota samahara vipakshaye mantri varu kæko kahasan padan gatta kæko gasla kiyanna padan gatta menna rata pawala denawa me ekeka kondesi walata rata යටත් කරනවා කියලා. ඇත්තටම මේ GSP+ සහනය ලැබෙන මේ අවස්ථාවේදී කියන්නට ඕනේ ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් වලට ගිවිසුම් වලට 1970 ගණන් ඉඳලා කීපයකටම අත්සන් තබලා තියෙනවා. නමුත් ඒවාවලින් සමහරක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. හැම රජයක් යටතේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒක ඇත්තටම හැම රජයක්ම ගත යුතු වගකීමක්. මොකද ඒක කළ යුතු දෙයක් කරලා නැහැ. ඒක තමයි අද අපේ විදේශීය ආමාත්‍යංශය ඒක තමයි අද නිවැරදි කරන්නේ. එතකොට කියනවා මේ ගිවිසුම් 27ක් තියෙනවා කියලා. ඔව් මේ ගිවිසුම් 27ක් තියෙනවා. මේ සමහර ගිවිසුම් මානව හිමිකම් පිළිබඳව ආරක්ෂාව පිළිබඳව ගිවිසුම් 7ක් සඳහන් වෙනවා. කම්කරු අයිතීන් ගැන ගිවිසුම් 8ක් සඳහන් කරනවා. පරිසර ආරක්ෂාව ගැන ගිවිසුම් 11ක් සඳහන් වෙනවා. ඒ වගේම දූෂණයට එරෙහිව එක ගිවිසුමක් ගැන මෙතන සඳහන් කරනවා. ඕක තමයි ගිවිසුම් 27. දැන් මේ ඔක්කොම මේ ගිවිසුම් අස්සම් කරලා තියෙන්නේ. එතකොට ජාත්‍යන්තර නීතිය අනුව රටක් රජයක් අස්සම් කළාට පසුව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වෙනවා. මේවා අපි අපේ කැමැත්තෙන් අපේ රජයන් පසුගිය රජයන් කැමැත්තෙන් අපි ගත්ත වගකීම් මේවා. එතකොට අපි ගත්ත වගකීම් අපි ඉෂ්ට කළ යුතුයි. අපිට ඉෂ්ට කරන්නට වෙනවා ජාත්‍යන්තර නීතිය අනුව. එතකොට ඒකේ වාසියක් තියෙනවා නම් ඇයි අපි ඒ වාසිය නොලබන්නේ කියන එකේ ප්‍රශ්නය තියෙන්නේ. අපිට කොහොමත් අපි බාර අරගෙන තියෙන වගකීම. එතකොට වගකීම බාර අරගෙන තියෙනවා නම් ඒකේ වාසිය ලබා ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් අද අපි මේව ඉදිරිපත් කිරීමෙන් අපිට ඒකේ වාසිය ලබා ගන්නට පුළුවන්. GSP Plus කියලා කියන්නේ ඒ වාසිය ලබා ගැනීමයි. එතකොට සමහර අයතරේ බියක් තියෙනවා. මේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිගත්තාම සමහරාලාට රටේ නීතිය වෙනස් කරන්න වෙයි කියලා. ඔව් ජාත්‍යන්තර නීතියක් තියෙනවා. ජාත්‍යන්තර ගිවිසුම් වලට අත්සන් කරනකොට රටේ නීතියයි ජාත්‍යන්තර නීතියයි සමාන්තරව ගමන් කරන්නට ඕනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙන්නේ. ඒක හේතුවක් ඇවිල්ලා ඒකයි. ලෝකයේ එක එක රටවල් තියෙනවා. ස්වෛරයත් ඒ රටවල් වලට තියෙනවා. නමුත් අපි පොදුව ක්‍රියා කරනකොට ජාත්‍යන්තරව ක්‍රියා කරනකොට රටවල් අතර ගනුදෙනු කරනකොට ජාත්‍යන්තර නීතියක් තියෙන්නට ඕනේ. එතකොට ඒ ගිවිසුම් වලට අත්සන් කරනකොට මේක අලුත් දෙයක් නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් 200ම කරන දෙයක්. එතකොට ජාතික නීතියයි ජාත්‍යන්තර නීතියයි ඒ සමාන්තරව යන්නට ඕනේ. මම එක උදාහරණයක් ගත්තොත් කෙනෙකු අද අත්අඩංගුවට ගත්තොත් එහුඟක් වෙලාවට නීතිඥයෙකුට එකවරම ඒ පුද්ගලයා වෙනුවෙන් අත්අඩංගුව ගත්ත පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්නට බෑ. නමුත් අපි ඒක නීතිගත කළොත් පෙනී සිටින්නට වෙනවා. දැන් අපි පිළිගත්තාම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය පිළිගත්තාම අපිට ඒක කරන්නට වෙනවා. එතකොට ඒකේ වාසිය මොකක්ද ජාත්‍යන්තරට? මේ සම්මුතීන් වල වාසිය තියෙනවා අපේ පුරවැසීන්ට. මොකද ඒක මානව අයිතියක්. කවුරු හරි අත්අඩංගුවට ගත්තොත් ඒ පුද්ගලයාට අයිතියක් තියෙන්නට ඕනේ. එකවරම අයිතිය තියෙන්නට ඕනේ. නීතිඥයෙක් හරහා එතුමාගේ කාරණා සඳහන් කරන්න කාරණා කියන්න අයිතිය තියෙන්නට ඕනේ. ඉතින් නීති වෙනස් කරනකොට ඒක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතුව තමයි පාර්ලිමේන්තු නියෝජිත නැත්නම් ජනතා නියෝජිතයන් ඒව අනුමත කරන්නේ. ඒක තමයි මේකේ තියෙන ක්‍රමවේදය. ඒ නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා වගකීම තියෙන විපක්ෂයේ කොටස් වලටත් මේ දුන්න සහයෝගය ගැන ජාත්‍යන්තරව මේ GSP Plus සහනය ලබා ගන්න. හුඟක් වෙලාවට වැරදි මත අපි ඇති කරනවා. වැරදි පණිවිඩ අපි ලෝකයට එවනවා. අපි හුඟක් වෙලාවට මොන හරි කරන්න ගියාම ජාත්‍යන්තරයත් එක්ක එක වෙලාවකට එක කටකින් කතා කරනවා, පස්සුව තවත් කටකින් කතා කරනවා. තව උදාහරණයක් ගත්තොත් හම්බන්තොට වරාය අපි ගත්තොත් මේ හම්බන්තොට වරාය හැදුවේ ජාත්‍යන්තරයෙන් නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් ණය අරගෙන විශේෂයෙන්ම චීනෙන් ගත්තේ ණය තමයි හම්බන්තොට වරායේ තියෙන්නේ. ඒතරේ ණය අරගෙන ඒක හැදුවා. නමුත් වරායකින් වැඩක් නැහැ. වරාය හරහා එවන්න බඩු බාණ්ඩ නැත්නම් අපනයනය කරන්න දේවල් නැත්නම් වරායේ තියෙන ප්‍රයෝජනයක් නැහැ. මොකද වරායෙන් අපි යම්කිසි මූල්‍යමය ආර්ථිකමය ප්‍රයෝජනයක් ලබන්නට ඕනේ. ඒ නිසා කර්මාන්ත ශාලාවල අවශ්‍යයි, නිෂ්පාදනය අවශ්‍යයි. ඊයේ මගෙන් එක කොරියාවේ බැංකු කරුවෙක් ඊයේ මා ප්‍රශ්න කළ ඇහුවා. මගෙන් ඇහුවා ඇයි මේ ලංකාවේ විරුද්ධතාවයක් තියෙනවා වගේ කියලා මේ කර්මාන්ත ශාලාවල් ඇති කිරීම ගැන හම්බන්තොට වරාය අවට කර්මාන්ත ශාලාවල්. ඕකෝ මට මේක තේරුම් ගන්නට බැහැ. ඕකෝ මට වරායවල් තියෙනවා නම් කොහොමද ඒ වරායවල් පාවිච්චි කරන්නට යන්නේ? ආයෝජිකයෝ ඉන්න ඕනේ. චීනයෙන් එතන කර්මාන්ත ශාලාවල් ඇරියා කියලා අනිත් රටවල් වලින් එන ආයෝජිකයන්ට කිසිම අවහිරයක් නැහැ. ඕන ආයෝජිකයකට එන්න පුළුවන්. ඕනෙම ආයෝජනයකට මේ රටට එන්න පුළුවන්. එක එක ස්ථාන තියෙනවා මේ රටේ ඇවිල්ලා කර්මාන්ත ශාලාවල් ඇති කරන්න. නමුත් චීනයෙන් ඇවිල්ලා කර්මාන්ත ශාලාවල් ඇති කරලා ඒ අය බිලියන 2, 3, 4, 5 ආයෝජනය කරනකොට කර්මාන්ත ශාලාවල් 10,000, 2,000, 3,000, 4,000 ඇති වෙනකොට රැකී රක්ෂාවල් 1,02,000 විතර ඇති වෙන්න පුළුවන් ලංකාවේ දකුණු ප්‍රදේශයේ ඒ ආයෝජන හරහා. ඉතින් විරුද්ධ වෙනකොට මම අහන ප්‍රශ්නේ ඇවිල්ලා ඇයි අපි ඇත්තට විරුද්ධ වෙන්නේ? හොඳ හේතු තියෙන්න පුළුවන්. මේවා අපි සාකච්ඡා කරලා ඒ අය එක කතා කරනකොට කාල සීමාව ගැන වෙන්නට පුළුවන්. අවසන් කරනවා. අයිතියේ ප්‍රතිශතය ගැන වෙන්නට පුළුවන්. ඒ සාකච්ඡාව අපිට කරන්නට පුළුවන්. නමුත් විරුද්ධ වෙනවට විරුද්ධ වෙන්නට එපා. මේක රටේ යහපත සඳහායි. ඉතින් අපේ රජයට තියෙනවා එක විදියකට කිව්වොත් ඒක නොබැදි විදේශ ප්‍රතිපත්තියක් කියලා කියන්න පුළුවන්. නමුත් අපි නොබැදි විදේශ ප්‍රතිපත්තියක් කියලා කියන්නේ හැම එක්කෙනාම චීනය, ඉන්දියාව, යුරෝපය, ඇමරිකාව මේ හැම කොටසක්ම එක මේසයක් වටේ තියාගෙන කතා කරන්නට පුළුවන් රටක් හැටියට තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය අපි ගෙන යන්නේ. ස්තුතියි.
Thank you very much, Honorable Bimal Ratnayak.
ගරු සභාපතිතුමනි, මට වෙන් වී තිබෙන කාලයෙන් විනාඩි 5ක් අනුර දිසානායක මන්ත්‍රීතුමාට වෙන් කරන ලෙස ඉල්ලා හිටනවා. ඒ නිසා මට කල් තබා දැනුම් දෙන්න කතාව අවසන් වීමට පෙර ගරු සභාපතිතුමනි, තානාපති වරප්‍රසාද පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදී යම් යම් ආයතන ලබා තානාපති වරප්‍රසාද ලබා දීම පිළිබඳව විදේශ ප්‍රතිපත්ති ගැනත් කරුණු ගණනාවක් සාකච්ඡා වෙනවා. මම මුලින්ම සඳහන් කරන්න කැමති මේ කතාව ආරම්භයේදී අද දිනේදී තමන්ට ඍජුව බලපාන ප්‍රශ්නයක් තමන්ට ඍජුව බල නොපාන ප්‍රශ්නයක් වෙනුයි. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුතිය රැක ගැනීම වෙනුවෙන් අපේ රටේ අවුරුදු 70ක් තිස්සේ අඩුපාඩුකම් මැද්දේ හරි ආරක්ෂා වී තිබෙන නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ආරක්ෂා වෙනුවෙන් උද්ඝෝෂණය කරන, සටන් කරන ඒ සියලුම දෙනාට අපි අපේ ප්‍රණාමය පුද කරනවා. මොකද ඉතාමත්ම නිශ්චිතව ඉතාමත්ම වගකීමෙන් කියනවා මේ අද දිනේදී දූෂිත නීති විරෝධී හොර පගාමත අනුමත කරපු සයිටම් කියන ඒ දූෂිත ආයතනය වසා දැමීමෙන් මෙහා කිසිදු විසඳුමක් මේ ප්‍රශ්නයට ඇත්තේ නැහැ කියන එක. ඒ නිසා සයිටම් එක වසන්න බැරිුනොත් ආණ්ඩුව වසා ගන්නට සිදුවේ කියන එකත් ආණ්ඩුවට මතක් කරමින් මම මේ මාතෘකාවට එළඹෙන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මේ කතාව ආරම්භ කිරීමේදී මම මුලින්ම තවත් අතුරු කාරණයකට ගිහිල්ලා එන්න කැමතියි. මීට දින 2කට පෙර මම පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නකට පිළිතුරු ලැබුණා විදේශ අමාත්‍යාංශය පිළිබඳව එක තිබෙන යම් පරිපාලනමය ගැටලුවක් පිළිබඳව. ඒක තමයි විදේශ අමාත්‍යාංශයේ තානාපති නිලධාරීවරුන්ට සේවා සහකාරවරුන් තමන් සේවය කරද්දී රටවල් වලට කියන්න පුළුවන්කම තිබෙනවා. ඒක අපි පිළිගන්නවා, ඒක අවශ්‍ය දෙයක්. බොහෝ තානාපති නිලධාරීන් මේ සේවා සහකාරවරුන් තමන්ගේ රාජකාරී කාලයෙන් පස්සේ නැවත ලංකාවට ගෙනල්ලා තිබෙනවා නීත්‍යානුකූලව කළ යුතුයි. නමුත් ඒ වගේම ඊටම පැහැදිලිව ඊයේ ආණ්ඩුපක්ෂ සංවිධායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා ඒ ප්‍රශ්නේ පැහැදිලිව තිබෙනවා. අවුරුදු 10ක් ඇතුළතදී තානාපති නිලධාරීන් විසින් රැගෙන ගියපු සේවා සහකාරවරුන් 100ක් හරියටම ලංකාවට ආවිල්ලා නැහැ. ඒ ලයිස්තුව අධ්‍යයනය කළාට පස්සේ පේනවා ගරු සභාපතිතුමනි, තාත්තා පුතා දෙන්නම සේවා සහකාර වශයෙන් අරගෙන ගිහිල්ලා පනලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බැලු බැලමටම පේනවා යම්කිසි ඥාතිත්වයක් සහිත කට්ටිය මේකෙන් ගිහිල්ලා තිබෙනවා, පනලා තිබෙනවා. එතකොට ඒවා එකපාර වෙච්ච දේවල් වලටත් වඩා අපිට පේන්නේ එක්කෙනෙක් ගියාට පස්සේ ඊළඟ එක්කෙනත් ගෙනල්ලා යවුවා වගේ තමයි පේන්නේ. ලැජ්ජයි. එහෙම වුණාට පස්සේ මා කියන්නේ සියලුම සේවා සහකාරවරුන් පැනලා යන්නේ තානාපති ලින්දාරින්ගේ දැනුවත්කම ඇතුව කියලා. නමුත් නමුත් අපි බැලු බැලමට පේනවා දනු සේවයේ ඉන්න සමහර තානාපති ලින්දාරින් රාශියක් ඉන්නවා අඩුම ගානේ තමන් ගෙනියපු සේවා සහකාරවරයා පැනලා ගියා කියලා. අඩුම ගානේ පොලිසියට දන්වලා නැහැ. ලැජ්ජයි. ඒ නිසා විදේශ අමාත්‍යාංශයේ තානාපති ලින්දාරින් ගිරින සේවා සහකරු 100ක් පසුගිය අවුරුදු 10 ඇතුළතදී ලංකාවට ආयला නැත්තම් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් වල හිටපු කුප්‍රකට තානාපතිවරයා ඇතුළු රාජපක්ෂ යුගයේ වර්තමානයේ මේ ආසන රටවල් වල සේවය කරන තානාපති ලින්දාරින් දක්වා සමහර පුද්ගලෝ ඉන්නවා පැනලා කියලා තියෙන අඩු ගන්න දන්වලා නැහැ. ඒ නිසා කරුණාකරලා විදේශ අමාත්‍යවරයාට අපි වක්කීමේ කියන්නේ ලංකාවේ මිනිස්සු පන්නන කැමීගමෙන් බෝට්ටු වලින් පන්නන වැඩක් නෙමේක. අඩු ගන්න පැනට පස්සේ වාර්තා කරන්න ඕනේ නැද්ද? මොකද අපි දන්නවා මේක ජාවා ආරමක්. මට මේ තොරතුරු ලබා දුන්නේ විදේශ අමාත්‍යංශයෙන් මම මේ ප්‍රශ්නේ අහන්න කියලා නැත්නම් මම දන්නේ නැහැ. නිසා එහෙම ලැජ්ජ ඇති වැඩ කරන්න එපා කියලා ඒ කරණාට කියන ගමන් විදේශ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින මම කාර්ය සභාවේ සමාජිකෙක් වශයෙන් ඔබතුමාගේ පැත්තෙන් ඒ පැනලා ගියපු 100 පැනලා ගියපු අයට කරන්න පුළුවන් දඬුවම වෙනම ඇති. නමුත් පැනලා ගියපු අය ගෙනියපු අය ඒක අඩු ගන්න එකෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට සහ තානාපති සේවයට සිද්ධ වෙන කැරලා මක් අඩු අවම කරගන්න මොනවාද කරලා තියෙන්නේ කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න කියන ඉල්ලීමක් කරමින් කරන කැමැති මුලින්. ඊළඟට මොකද අතුරු කතා ටික වෙන කරගත්තම ලේසි GSP Plus එක. අපි පැහැදිලිවම රාජපක්ෂ පාලනයේ අඩුපාඩුකම් දැඩි ලෙස ප්‍රතිපත්තිමය පදනමක් මත විවේචනය කරපු පක්ෂයක්. අපි කිසිම විටක සභාපතිතුමනි රාජපක්ෂට ගහපු පහර මාතෘභූමියේ සෛරීත්වයට වදින දෙන්නේ දුන්නේ නැහැ. අපි රාජපක්ෂට පහර දුන්නා දේශපාලන වශයෙන්. හැබැයි අපි ඒක මාතෘභූමියේ සෛරීත්වයේ සීමාවෙන් හැම වෙලාවෙම නතර කළා. ඒක අපි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඒ නිසා GSP Plus සහනය අහිමි උනේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා පමණක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ලංකා ආණ්ඩුව දනගැස්වීමේ අධිරාජ්‍යවාදීන්ට තියෙන බලගතු රටවල් වල තියෙන උමනාව සඳහා ඒගොල්ලන් විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරන එකත් කවුරුත් දන්නවා. ඒ අධිරාජ්‍යවාදීන් රටවල් වලින් කට අරගෙන ඉන්නකොට ලංකාව ගිලින්න රාජපක්ෂ කටාසට පැන්නා. ඒක තමයි රාජපක්ෂ ආණ්ඩුව කරපු විශාලම විදේශ ප්‍රතිපත්තිමය උපාය මාර්ගික වරද. මේකේ මානවිකම් නැහැ, ප්‍රෙස් ෆ්‍රීඩම් නැහැ, මේකේ දෙමළ මිනිසුන්ට සලකන්න නැහැ කියලා තියෙනටත් වඩා ලෝකෙ පුරා ප්‍රචාරය යනකොට රාජපක්ෂ මොකද්ද කළේ? උතුරේ තියෙන පත්‍ර කන්තරු ගිනි තිබ්බා. උතුරේනේ දකුණෙත් ගිනි තිබ්බා. පත්‍රකාරයන් කකුල් කඩුවා යුද්ධෙන් පස්සේ. අපිට විදේශීය පරීක්ෂණ අවශ්‍ය නැහැ. ආසියාවේ තියෙන පරණම උසාවිය තියෙන ලංකාවේ. නිසා පරණම උසාවි විශිෂ්ටතම උසාවි පද්ධතියක් තියෙන අපිට කියලා අපි අන්තං දාරුස්මාන් රිපෝට් එකට කලින් ලෝකට කියලා බේරලාවට පස්සේ අග්‍රනිෂ්කාරතුමියා අලලා ගෙදර යවුවා දවසෙන්. මේ මේ පාර්ලිමේන්තුවත් අවුල් කරගත්ත රාජපක්ෂ ඒ වෙලාව. ඊට පස්සේ අධිරාජ්‍යවාදීන් බල බලන් හිටියේ ඒගොල්ලන් කිව්වා උඹලකරටේ අග්‍රනිෂ්කාරවරයට නැති යුක්තිය උතුරේ දෙමළම්මලාගේ දරුවන්ට දෙමළම්මලාට කොහොමද ලැබෙන්නේ කියලා කියපන් කිය. ඒකෙන් පස්සේ තමයි අපිට ඔය ක්‍රිමිනල් කෝට් ඔක්කොම තර්කානුකූල වුණේ. ඒ නැතත් ඒගොල්ලෝ වෙන උපක්‍රමයක් හොයාගනි අපිට මේවා පටවන්. නමුත් ඒගොල්ලෝ කටහරන් ඉන්නකොට රාජපක්ෂ කියලා කටහසට පැන්න කියලා මම කියන්නේ ඒකයි. එසේ ඒගොල්ලෝ GSP Plus හරි මොන හරි නොදී ඉන්න උත්සාහ කරමින් හිටියා. ඒක රාජපක්ෂ මහත්තයා නිසා වෙච්ච දෙයක් නෙමෙයි. නිසාම වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි ඒ අර මොනවාද කතාවක් තියෙන්නේ ඉබ්බගෙන් දියේ දාන්න දැහුවට පස්සේ ඇන්නෑම කිව්වා කියලා. ඒ වගේ ඒක තමයි වැරදි විදේශ ප්‍රතිපත්තිය. අපි ඇත්තටම කනගාටු වෙනවා විදේශ අමාත්‍යාංශයේ ඉන්න උගත් නිලධාරීන් එක්කෙනෙක්වත් ඒ කෙරිච්ච පටලැවිලි, ඒ කෙරිච්ච බ්ලන්ඩර්, ඒ කෙරිච්ච විනාශයන් විරුද්ධව අඩුම ගානේ කර්ණාටක හොට පස්සේ ඉල්ලාස් වෙච්චා ඉන්නවා රාජපක්ෂගේ කර්ණාටක හොවන එක්කනේ එතකොට ඉල්ලාස්සු අපි හිතනවා වැදගත් නිලධාරීන් සිටිය යුතුයි රටකට අපිට වඩා මේකට දැනුමක් තේරුමක් තිබෙන මේ කෙරෙන්නා වූ විදේශ ප්‍රතිපත්ති විනාශ කිරීම හරහා මේ රටට වෙන්න තියෙන වෙච්ච හානිය ගැන දැකලා අතුඹ ගානේ තමන්ගේ ඉල්ලාසීමක් ප්‍රකාශ කරන්න පුළුවන් නැත්නම් ඉල්ලාසෙන්න බැරි නම් අඩු ගානේ මේක වැරදි කියලා රටට කියන්න පුළුවන් එක්කෙනෙක්වත් හඳුනගන්න බැරි වෙච්ච එක ගැන අපි ඇත්තටම දුක් වෙනවා ඒ ගැන හිතපුවා ඉන්න බව අපි දන්නවා ඒ ගැන කරුණු කියපුවා අපිට ඉන්න බව අපි දන්නවා නමුත් අපි දැක්කේ නැහැ එක්කෙනෙක්වත් ඒකට හරියට පහර දෙනවා හරියට ක්‍රියා කරන මොකද අපිට අදහම් වෙනවා සමහර අමාත්‍යංශ ලේකම්ලා සමහර ගණකාධිකාරිවරු ඔවුන් අස්සම් කරන්නේ නැහැ දූෂිත ගනුදෙනු වලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීරු 58 දෙනෙක්ගේ ප්‍රසිද්ධ ආදාර ලේකම්වරය අස්සම් කරේ නැහැ ඒ ලේකම්වරය සම්බන්ධ මොන ගැටලු තිබ්බත් මම ඒක අගය කරනවා සාමිනාද නැමැතිවරයාගේ මොනවාද අමාත්‍යංශ ගොඩනැගිලි මගඩියේදී ඒ මගඩියට විරුද්ධව ගණකාධිකාරිවරු දෙන්නම අස්සම් කරේ නැහැ ගණකාධිකාරිවරයෙක් කියන්නේ කොච්චර පොඩි තනතුරක්ද අපි දැක්කේ නැහැ මේ තානාපති නිලධාරින් අපි බලාපොරොත්තු වෙනවා අපේ විදේශ ලේකම් වීරකොන් මැතිතුමාගේ යුගයේදී එහෙම කොන්ද පණ තියෙන විශිෂ්ට නිලධාරින් එක්කෙනෙක් දෙන්නෙක් මේ රටට හඳුන්වා දෙයි කියලා මොකද තමුන්නාසලා මේ රටේ හතරවෙනි හමුදාව අපි සෛරීත්‍ය පැත්තෙන් ගත්තොත් සෛරීත්‍ය පැත්තෙන් ගත්තොත් ජාතික ආරක්ෂා පැත්තෙන් ගත්තොත් හතරවෙනි හමුදාව ශවේන්ද්‍ර සිල්වට හරි සරත් ෆොන්සේකාට හරි ගිහිල්ලා බෑනේ ජිනීව දිනින් සරත් ෆොන්සේකා මහත්තයාට ජිනීව දිනන්න බෑ මේ එයාට ගිහිල්ලා දිනන්න බෑ 57 වෙනි 58 වෙනි 60 වෙනි බාල කාලවලට ජිනීව දිනන්න බෑ ජිනීව දිනන්න පුළුවන්කම තියෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය මේ හරියට තියෙන්න ඕන ඒක හරියට එහෙ කියන්න ඕන ඒක කරන්න ඉන්නේ විදේශ නිලධාරී ඒ නිසා අපි ඒක මතක් කරමින් මම ඉස්සරහටවත් එහෙම හරියාකාරව කටයුතු කරන්න කියලා නිලධාරී මට්ටමේ උත්ලා සිටිමි මම මේ මූලික සාකච්ඡාවට එන්න කැමතියි ගරු සභාපතිතුමනි අද විවාද වෙන කරුණ පිළිබඳව විදේශ අමාත්‍යංශ පිළිබඳ විදේශ සමතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ අපි සාකච්ඡා කළා මම ස්තුතිවන්ත වෙන්න ඕන ගරු එහි සභාපති රංජිත් අලු විහාරයේ මැතිතුමාට මොකද මේ අද විවාදෙට ලක් වෙන කරුණේ එක ආයතනයක් පිළිබඳව සුවිශාල ගැටලු ඇති වුණා ඒක තමයි මේකේ තානාපති වරප්‍රසාද ලබා දීමට යෝජනා කළ තිබෙන ආයතනයක් තමයි අන්තර්ජාතික වාරිමාර්ග කළමනාකරණ ආයතනය ඉමි එක ඉන්ටර්නැෂනල් වෝටර් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් කියන එක මේ බත්තර මුල්ලේ හා පැත්තේ තියෙන. එතන මේ ආයතනයට තානාපති වරප්‍රසාද ලබා දීම පිළිබඳ ප්‍රශ්නයේදී අපි මේ ඒ පිළිබඳව තිබෙන ලියකියවිලි අධ්‍යයනය කරා. ඒ අධ්‍යයනය කිරීමේදී අවස්ථා රා ගණනාවක් අපිට සිද්ධ වුණා ආංශික අධීක්ෂණ කාර්ක සභාව කැඳවට. ඒ කැඳවීමේදී නිහතමානීව ඒකට ඉඩ දුන්නා ගරු සභාපතිතුමා අපි එතුමාට ඒක අගය කරා. මොකද දෙයක් පෙන්ලා දුන්නාට පස්සේ ඒක වැරද්ද දැක්කට පස්සේ ඒක ප්‍රජාසන්තවාදීව කරන්න එතුමා කටයුතු කළා. ගරු සභාපතිතුමනි මේ අද අපි ලංකා ආණ්ඩුව ලබා දෙනවා අන්තර්ජාතික වාරිමාර්ග කළමනාකරණ ආයතනයේ ඉනියකට තානාපති වරප්‍රසාද. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ඉන්දියන් මහ කොමසාරිස්තුමාට ලංකාවේ ඉන්න පකිස්තාන් මහ කොමසාරිස්තුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාට ලංකාවේ ඉන්න එයාට ලැබෙන මට්ටමේ තානාපති වරප්‍රසාද අපි ලබා දෙනවා අද මේ යෝජනාව මගින් ඉමියකේ ප්‍රධානීන්ට. ඒත් ඉමියක කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් නෙමෙයි. අපි මේක සොයලා බලුවට පස්සේ මේකේ මොකද තියෙන්නේ? මේ ඉමියක කියලා අපිට කිව්වට මේ තියෙන ඉමි සංවිධාන ඉමියක සහ ඉමියක ඇති කරපු ද චැප්ටර් ඇන් ෆවුන්ඩින් ඩොකියුමන්ට්ස් කියලා මේ හඳුන්වන ඉමි ඒකේ මේ මම මේක සභාගත කරනවා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සහ ජනමාධ්‍ය වේදිකාවේ ප්‍රයෝජනයට මේක තනිකරම ඉමි කියලා එකක් නෑ මේකේ. මේකේ තියෙන්නේ ෆෝඩ් ෆවුන්ඩේෂන් කියන ආයතනය. ශ්‍රී ලංකා රජය 1984 දී ගිවිසුමකට ගිහිලා තියෙන්නේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක්ක. එතන මේ ෆෝඩ් ෆවුන්ඩ් මොකද අපි මේවා අපිට ආංශික අධීක්ෂණ කාර්ය සභාවට දාලා තිබුණේ නෑ. අපි ගිවිසුම එල්ලුවාම පස්සේ තමයි මම දැනගත්තේ මේක ෆෝඩ් එක තියෙන්නේ කියලා. ඔබතුමා දන්නවා ෆෝඩ් එක කියලා කියන්නේ කුප්‍රකට ආයතනයක්. දැන් මම මෙතන හෑන්ඩ්සාට් කරනවා මේ බිස්නස් ස්ටෑන්ඩඩ් එකේ 2016 දෙසැම්බර් මාසේ ටයිම්ස් ඔෆ් ඉන්දියාකත් වාර්තා කළා ඉන්දියාව ෆෝඩ් ෆවුන්ඩේෂන් එක දැම්ම වොච් ලිස්ට් එකට. ඒ කියන්නේ ඉන්දියාවේ සෛරීත්වයට එරෙහි කටයුතු වල නිරත වෙන සංවිධාන ප්‍රමාණයක් ඉන්දියාව නම් කළා. ඔය ඉන්දියාවේ අනිද්දාට කොහෙද ලංකාවට එන්න ඉන්න තව සතියකින් එන්න තියෙන මෝදි අගමැතිතුමාගේ ආණ්ඩුවෙන් ෆෝඩ් එක දැම්ම වොච් ලිස්ට් එකට. ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාවට ජාතික කටයුතු වලට එරෙහිව කටයුතු කරන සංවිධානයක් වශයෙන් හඳුනාගෙන පරික්ෂා කරා. එතකොට ඒ වෙලාවෙම තමයි මේ ෆෝඩ් එක ලංකාවට ඒ ෆෝඩ් එකට මෙහි තානාපති වරප්‍රසාද ලබා දෙන්න කියලා කිසිම අධ්‍යනකින් තොරව. ඒකයි දුක. ඒකයි ඇසල විරකොන් මැතිතුමා ඔබතුමාගේ අමාත්‍යංශකන තියෙන දුක. කිසිම අධ්‍යනකින් තොරව. ඔහේ නිකම්ම නිකං මේකට ඉල්ලුවා දෙන්න කියලා තානාපති වරප්‍රසාද. ගරු සභාපතිතුමනි, අපි දේශපාලනඥ. අපි හැම විෂයෙම විශාරදයන් නෙමෙයි. අපිට එක විෂයක් ගැන එක දිගට අධ්‍යයනය කරන්න ලැබෙන අවස්ථා අඩුයි. ඒක තමුන්නාසලකමලු රාජකාරිය මේක, ජීවිතේ මේක. දැන් බලන්න මේ ෆෝඩ් එකේ මොකද්ද තියෙන්නේ? මේ ෆවුන්ඩින් ડોකියුමන්ට්ස් වල මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා පළවෙනි එක. මේක ලංකාව පිහිටවන්නේ මොකටද? ගොඩක් ඉස්සර වෙලාව නැති නිසා කියන්නේ මම කෙටියෙන් කියන්නම්. මේක එකතැනක තියෙනවා the study and evaluation of irrigation systems කියලා පටන් ගන්න තියෙනවා. මොකද්ද මේක? දෙවෙනි පිටුවේ තියෙනවා water flow and distribution, water pricing and policies. water pricing මේක irrigated water. අපි බොන වතුර නෙමෙයි. ලංකාවේ කිසිම ආණ්ඩුවක් UMP ශ්‍රී ලංකා කිසිම ආණ්ඩුවක් වතුර පුද්ගලීකරණය කරන්න උත්සාහ කළා තිබ්බට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලටවත් දාලා නැහැ වාරි මාර්ග ජලය විකුණනවා කියලා. 1984 ලංකා ආණ්ඩුව අස්සම් කරනවා ගිවිසුම. ඉමියකත් එක්ක ඒක තියෙනවා වතුර විකිණීම සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය. එතන මේකේ ඇත්තරම මේවා කොච්චර දරුණුද කියනවනම් මේ ගිවිසුම අස්සම් කරන වෙලාවේ වාරි මාර්ග අමාත්‍යංශ ලේකම්වරයා නන්දබේක්‍රම ඇතුමා, එතුමාගේ උගත්කම ගැන මට වෙනම අදහස් තියෙනවා, ගරුත්වයක් තිබෙනවා. නමුත් මේ කරපු වැඩේ මම දන්නවා සදාචාරාත්මක නෑ කියලා. එතුමා මේක අස්සම් කරනවා ඒ වෙලාවේ ලංකා ආණ්ඩුව වෙනුවෙන්. ලංකා ආණ්ඩුව වෙනුවෙන් එතුමා අස්සම් කරනවා වාරි මාර්ග ලේකම් විදියට. ෆෝඩ් එකේ වෙන කෙනෙක් අස්සම් කරනවා. ඊට අවුරුද්දකට පස්සේ ඒ ලේකම්තුමාම ෆෝඩ් එකේ ඩිරෙක්ටර් ජෙනරල්, මේ ඉමියකේ ඩිරෙක්ටර් ජෙනරල් වෙනවා. ඊට අවුරුද්දකට පස්සේ එතුමාම ඩිරෙක්ටර් ජෙනරල් වෙනවා තමන්ගේ අනිත් පැත්තේ. එතන හරි පැහැදිලි. මේවා මේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට විරුද්ධ විතරන්නේ මේ රටට අහිතකර විතරන්නේ මේ මට සම්බන්ධ වෙච්ච නිලධාරිනු මේ ෆෝඩ් වගේ ආයතන වලින් විවිධාකාර ක්‍රම වලට බාගෙන තියනවා කියන්නේ. එතකොට අපි අහන දේ තමයි දැන් මේ ෆවුන්ඩින් ડોකියුමන්ට් එක තාම බලපවත්වන මේක මෙහෙමම කොපි කරලා තමයි ගරු සභාපතිතුමනි මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 1985 ද කොහෙද පනතකින් සම්මත කළා ලියලා තියෙනවා මේ ඔක්කොම අයිතිවාසිකම් ටික. එතකොට දැන් ඒක අලුතින් ඉදිරිපත් කරනකොට විදේශ අමාත්‍යංශයට වගකීමක් නැද්ද හොයලා බලන්න. හොයලා බලන්න වගකීමක් තියෙනවා. ලංකාවේ කිසිම ආණ්ඩුවක් කියපු දෙයක් නෙමෙයි මේක. ඒක එක. ඊට පස්සේ ඔහේ නිකන් අන්දිය වගේ කෙනක් දානවා කමිටීස් වලට මන්ත්‍රීලා ගිහිල්ලා කන්නු වගේ අත උස්සයි කියලා. ඊට පස්සේ මේක හදනවා ගරු සභාපතිතුමනි අධ්‍යක්ෂක මණ්ඩලයක්. මේක ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ 20ක් ඉන්නවා. 20න් 19ක් පත් කරන්නේ ෆෝඩ් එක. ෆෝඩ් ෆවුන්ඩේෂන් එකක් තියෙනවා ලංකාවට. අපි ප්‍රතිපත්තිමය වශයෙන් ලෝක ජාත්‍යන්තර සංවිධාන මෙහි ඇවිල්ලා වැඩ කරලා පරීක්ෂණ කරලා අපේ නිලධාරීන්ට පුහුණු කිරීම කරලා ඒක ප්‍රශ්නයක් නෑ අපි ඒක පිළිගන්නේ. නමුත් ලංකාවේ තමන්ගේ ප්‍රධාන කාර්යාලය පවත්වන මේක ලංකාවේ කටයුතු සම්බන්ධ වෙද්දී ලංකාවට තියෙන එක අධ්‍යක්ෂක ධූරයයි. ඒක එදා අස්සම් කරපු එකත් අරදී. අද ඒක නැවත කෙනක් දාන අඩු ගානේ නෙගෝෂියේට් කරන්න නැතුව අඩු ගානේ නිකන් අහලා බලන්න නැතුව මේක සාධාරණද? ඒගොල්ලන්ට බහුතරය තියාගෙන අපිට 11යි 9යි ඉල්ලන්න බැරිද? අඩුම ගාන. එහෙම ඩිස්කෂන් එකක් කර, එහෙම සාකච්ඡාවකට ඉල්ලීමක් කරනවා. එහෙම දකින්නේ නැහැ. එහෙම ඔලුවක් නැහැ. අඩු ගානේ මේ අල්ලපු ඉන්දියාවේ වෙච්ච දේ දන්නේ නැහැ. එක්කෝ දන්නේ නැහැ නැත්තම් දැනගෙන කඩ යනවා. ඕකනේ තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි මේකේ තියෙනවා all the powers of the institute shall be vested in the board of governors. දැන් මේක තානාපති, අපි මේක තානාපති කාර්යාලයක් වශයෙන් තමයි සලකන්න ඕන. ඉමියකේ භූමියට වෙනාට යන්න බෑ. ඒක UN office එක වගේ වෙනවා ඉස්සරහට. එතකොට දැන් මෙහෙම තලකට තමයි අපි දැන් මේ කිසිම වග විභාගයක් නැතුව දෙන්න යන්නේ. ඉතින් බය හිතෙනවා තමුන්නාස්ලා කොහොමද ලංකාව සම්බන්ධයෙන් ජිනීව වල ෆයිට් කරන්න කියලා. ඊට පස්සේ ගලු සභාපතිතුමනි. ඊට පස්සේ මේ 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 ගිවිසුමේ තිබෙනවා මොකද්ද? මේ ෆෝඩ් එකට පුළුවන් මම ඔබතුමාට කියවන්න. මේක 15 වෙනි පිටුවේ තියෙනවා අස්සම් කරපු ගිවිසුමේ. Unrestricted movement into or out of the country of supplies, equipment, genetic materials or any other items necessary for IMI programs. මොකද මේ කියන්නේ? කිසිම බලපෑමකින් තොරව ලංකාව ඇතුළටත් ලංකාවෙන් එළියටත් ජානමය genetic materials, ජානමය දේවල් ජාන ලංකාවෙන් ගෙනියන්නත් පුළුවන් ගේන්නත් පුළුවන්. දැන් අපේ කස්ටම් එකේ හදලා තියෙනවා බයෝඩයිවර්සිටි ප්‍රොටෙක්ෂන් යුනිට් එකක්. දැන් තමුන්නාසලා කොහොමද ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නේ නැතුව තමුන්නාසලා ලංකාව ආරක්ෂා කරන සෛරිත්‍ය මොකද්ද? තමුන්නාසගේ නිලධාරීන් මට වග කියන්න ඕනයි. ලෝකේ සාසිලන්තය වගේ ඉතාම පහළ රටවලුත් මේ වගේ දෙයකට අස්සම් කරන්න නැහැ කියලා මම වග කියමින් කියේ. දැන් මට ප්‍රශ්නේ තියෙන මේක 85 අස්සම් කරපක නෙමෙයි. ඒක ඒ වෙලාවේ මොන හරි වෙන තත්ත්වයක්නේ. මම අද කතා කරන අද තත්ත්වෙට අපි යුද්ධ වලින් ගුටි කාලා රට බෙදෙන්න ගිහිල්ලා රටට අදාළ කරන ගොඩාක් දේවල් වෙලා තියෙන වෙලාවකත් මේ අන්දිය වගේ නේ සමහර නිලධාරීන් වැඩ කරන්නේ. අඩු ගන්න මේක පෙන්ලා දුන්නට පස්සේ අපිට හරි මඟ පෙන්වීමක් කරාද? නෑ. අපිට අඩු ගන්න සභාපතිතුමනි විදේශ අමාත්‍යාංශ අධීක්ෂක කාරක සභාවේ මම තනියම පාඩම් කරලා මගේ පක්ෂයේ සහෝදරික උදව් අරගෙන මම ගියා මිසක් අඩු ගානේ සර් ඔය වගේ ඒවා වෙන රටවල් ලක් තිබුණා ඒවා මෙන්න මේ රටවල් ලා මෙහෙ මෙම අයින් කරලා තියෙනවා කියලා කියන්න කවුරුත් හිතේ නැහැ ඇසල වීරකෝන් මහත්තයා. අද තමුන්නාසරත් එන්න උනා. ලැජ්ජයි. ලැජ්ජයි නේ අපරාධය. තමුන්නාසරට ඒ කටට මේක කරන්න බෑ. මේ රටේ පරිසර වේදීන් දන්නවනම් තමුන්නාසලා අන්දේ වගේ තානාපති වරප්‍රසාද දෙන්නගෙනවා කියලා ෆෝඩ් එකෙන් පාලනය වෙන සංවිධානයකට අපේ රටේ ජාන ගෙනියන්න. තමුන්නාසක දරුවන් යනාක තමුන්නාසක කොහෙද ජීවත් කරන්න හදන තමයි දරුවෝ ලංකාවේ නෙමෙයිද? බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. මේවා ලෝකෙ පිළිගත් දේවල්. මේවා ලෝකෙ කවුරුත් අනුමත කරන දේවල් නෙමෙයි. තමුන්නාසලාගේ සමහර නිලධාරීන් වහල්ලු වගේ අපි කියන්නේ ග්ලෝරිෆයිඩ් ස්ලේව්ස් කියලා. ටයිකෝට් අඳිනවා බට් මොලෙන් ස්ලේව්ස්. මෙන්ටලි ස්ලේව්ස්. මම මේක මේ විදිහට කියන්නේ හොඳ අවංක නිලධාරීන්ට නිසි ගෞරවයක් දෙන්නත් මේවා ගැන අන්දිය වගේ සලකනාට ඒක දැනෙන්නත් ඔර නිසා නන් තම කිසිම කෙනෙක්ට පුද්ගලිකව අපහාස කිරීමේ කිසිම අරමුණක් මට නැහැ. නමුත් මට දුකයි තමුන්නාසල ඇයි මේ රටට මෙහෙම වැරදි කරන්නේ? මම මේ කමිටුට ගියේ නැත්තම් මමත් නිකන් ආවෝ ගාලා ආව නම් මොකද වෙන්නේ කරු සභාපතිතුමනි? මේ එහෙමම යනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ ඒ නිසා මේක තව ගොඩක් දේවල් මම කියන්න තියෙන දේවල් තියෙනවා. මම කියන්න කැමති මේ ගිවිසුම මත තමයි අපි දිගටම ප්‍රශ්න කරේ. මේ වතුර විකිරීම, මේ මොනවාද ජානමංකොල්ලය ඉඩ දෙන එක, ඊට පස්සේ ලංකාවට කිසිම බලපෑමක් කරන්න බෑ මේ ආයතනයට. මොකද 20-19ක් ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ෆෝඩ් එක කියලා කියන්නේ ලෝකේ කුප්‍රකට ආයතනයක්. ලෝකේ යුද්ධවලට උදව් කරන ආයතනයක්. ලෝකේ ISIS වලට සල්ලි දෙන ආයතනයක්. ඒකට සම්බන්ධ රොකෆෙලර්ස්ලා. මේකේ මේන් ෆන්ඩ් රොකෆෙලර් ෆවුන්ඩේෂන්. එතකොට අපි කියන්නේ ඇමරිකාවත් එක්ක ගහගන්න, ඇමරිකාව තියෙන විද්‍යාත්මක සහ මේ වගේ ෆන්ඩ්ස් එක්ක ඔක්කොම රණ්ඩු වෙන්න කියලා අපි කියන්නේ නැහැ. මම දිගටම කිව්වේ ලංකාවේ වල තරම් INGOs වැඩ කරනවා, Oxfam එක වැඩ කරනවා, තව සංවිධාන වැඩ කරනවා. ඒගොල්ලන් දීලා තියෙන විදිය බලතල ප්‍රමාණයක් විතරක් දෙන්න මේකටත් කියලා. ඒ නිසා අවසානයේ මම එන්න බැරි වෙච්ච දවසක මේක සම්බන්ධ කරන් තියෙනවා. නමුත් මම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු ගෙන්නා ගත්තා. නීතිපතිතුමාගේ නිලධාරිතුමිය කිව්වා 30 අවුරුද්දක් ගත වී තිබෙන නිසා මේ ගිවිසුමේ වළංගුභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා කියලා. අපි මේ රටේ පරිසර වේදීන්ගෙන් සහ ඒ විද්‍යාචාර්යන්ගෙන් ඉල්ලා සිටිනවා අපි අද මේ කරපු හෙළදරව් මත පදනම් වෙලා වහාම මේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා අරගෙන දැනට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, අතීතයේදී මේක මොනවද කරේ කියන එක පිළිබඳව බරපතල පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේම විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තමුන්නාසලා ලොකු දෙයක් රටට බාර දීලා තියෙන්නේ. තමුන්නාසලා කරපු හොඳ දේවලුත් තියෙනවා. නමුත් තමුන්නාසලාට ඒ ඇහැ නැත්තම් තමුන්නාසට ඒ ඉන්සිසිව් ඒ නිශ්චිත විශ්ලේෂණ නැත්තම් තමුන්නාසර මේ ජොබ් එක කරන්න බෑ. අඩුගානේ ඉන්දියාවේ පත්‍ර ටිකවත් බලන්න. මම මේක ෆොටෝකොපියක් ඇසල විරකොන් මහතාට එවනවා. මේකට අදාළ නදායතුමාට මේක දැන්වත් දෙන්න නැත්නම් එයා පස්සේවත් කියවයි දන්නේ නැති නිසා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි ඒ නිසා ප්‍රතිපත්ති මේ වශයෙන් අපිට මේක සම්බන්ධ තාම නිරවුල් නැති නිසා ජනතා මිත්‍රන වශයෙන් අපි අපේ විරෝධය සටහන් කරනවා ඉමියකට පමණ. අනිත් ආයතන සම්බන්ධ අපිට ප්‍රශ්නයක් නැහැ. තානාපති වරප්‍රසාද ලබා දිය යුතුයි. ඉමියකට පමණක් අපි අපේ විරෝධය පළ කරනවා. මොකද මේක කුප්‍රකට ආයතනයක්. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්න හොඳ නිලධාරීන්ගේ ඔලුකුණු කරන තැනක් බාටත් ඔක පත්තලා තිබේ. ඒ නිසා මම කැමැති ඊළඟ මාතෘකාවට දැන් මාරු වෙන්න. ගරු සභාපතිතුමනි, මට කොච්චර තියනවද වෙලාවක සභා ලේකම්තුම? ඒ කියන්නේ ඒක උතර 35 වෙන්න එහෙම. රයිට්. හොඳයි. ඊළඟ ගරු සභාපතිතුමනි මම කියන්න කැමැති
7 මිනිස්ටර්
10 10 10 you must be generous than him no. He said 10 so you have to give me at least 12 since we are friends. ගරු සභාපතිතුමනි මම ඊළඟට කියන්න කැමැති අද මේ මාතෘකාවට ඍජුව සම්බන්ධ නැතුව විදේශ ප්‍රතිපත්තිට සම්බන්ධ දෙයක් නිසා ඒක තමයි දැන් මේ ශ්‍රී ලංකා ආණ්ඩුව මම හිතන්නේ මම දැක්කා හකීම් අමිතුමන් මේක ගැන සඳහන් කරා. දැන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ පලස්තීනය පිළිබඳ ප්‍රතිපත්තිය පැහැදිලිව නිශ්චිත වශයෙන් වෙනස් කරලා තිබෙනවා. ඒක අපි මේ රටේ ජනතාවට දන්වනවා. ඒක තමයි පසුගිය මැයි 3 වෙනිදා මීට දවස් 3කට කලින් යුනෙස්කෝ සංවිධානයේ නැවත වතාවක් හැම මාස 6න් 6ටම පලස්තීනයේ තිබෙන ජෙරුසලම් නගරයේ පිහිටා තිබෙන සියලුම ආගම් වලට විශේෂයෙන්ම ඉස්ලාම් ආගමට, කතෝලික ආගමට සහ යුදෙව් ආගමට අයත් පොදු සිද්ධස්ථානයක් වශයෙන් සැලකෙන භූමියක් තිබෙනවා. ඒක අල්කුඩ්ස් පල්ලිය කියලා හඳුන්වනවා. එතකොට මේ පල්ලියට මේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව ඊශ්‍රායලෙන් සිං කරන්නා වූ එක විනාශ කිරීම අරමුණු කරගෙන අවුරුදු ගානක් තිස්සේ කරන දේවල් වලට විරුද්ධව එක්සත් ජාතික සංවිධානය තුලත් යුනෙස්කෝ තුලත් 1907 ඉඳලා ලෝකේ ජාති අති විශාල ප්‍රමාණයක් එක දිගට කියලා තියෙනවා. මේක ඓතිහාසික උරුමයක්. මේක විනාශ කරන්න එපා කියලා මම මේක මේ පාර්ලිමේන්තුව කලිනුත් කියලා තියෙනවා. ඒස 1907 හේග් වල තිබිච්ච ලෝකේ පළමු ලෝක සංස්කෘතික වටිනාකම් රැකගැනීම පිළිබඳ සමුළුවේ සිට අවුරුදු 100කට වැඩි කාලයක් තිස්සේ ලෝකේ බහුතර ජාති අන්තවාදී කොංගෙච්ච කණ්ඩායම් දෙක තුනක් අරුණාම ලෝකේ බහුතර ජාතීන් මේක විනාශ කිරීමට විරුද්ධව ඡන්දය ලබා දෙමින් ඉන්නවා. මොකද මේක කරන්නේ? දැන් මේ ලුෂාල ආගමික මධ්‍යස්ථානයේ තියෙන ගරු සභාපතිතුමනි ඊශ්‍රායල් ආණ්ඩුව කරන්නේ මේ පල්ලිය යටින් උමං හාරන උමං සිය ගාණක් කරන්නට හාරලා තිබෙනවා. ඔවුන් හාරලා ඔවුන් කියනවා ඒක හාරන්නේ ඒ පල්ලිය හදන්න කලින් එතන යුදෙව් පල්ලියක් තිබුණාය. ඒක හොයන්න තමයි මේක හාරන්නේ. මම දන්නේ නැක තිබුණා නැද්ද කියලා. නමුත් ඔබතුමා දන්නවා කවුරු හරි කිව්වොත් එහෙම දැන් දලදා මාලිගාවට යටින් ඉස්ලාම් පල්ලියක් තියෙනවා, කතෝලික පල්ලියක් තියෙනවා, නැත්නම් සූර්යදේවියන්ට වන්දනා කරපු ඒ කාලේ තිබිච්ච මොක් හරි ප්‍රාථමික ආගමක දෙයක් තියෙනවා කියලා හාරන්න පටන් ගත්තොත් ඒක රටේ සිංහල මේ රටේ බෞද්ධයන්ගේ හදවතට කොච්චර දැනනවද? මඩුපල්ලියට හාරන්න පටන් ගත්තොත් ඉස්ලාම් පල්ලියක් තියෙනවා කියලා ඒක කොතරම් ඔබතුමා දන්නවද? ඔබතුමා ඇයි දිස්සික්කේ? නල්ලූරට හාරන්න පටන් ගත්තොත් බෞද්ධ චෛත්‍යයක් තියෙනවා කියලා. අන්නේ වගේ වැඩක් තමයි මේ කරන්නේ. ඒ නිසා ලෝකේ ශිෂ්ඨ සම්පන්න හැම ජාතියක්ම මේක එපා කියලා තියෙනවා. දැන් ලංකා ආණ්ඩුවත් අවුරුදු ගානක් තිස්සේ මේක එපා කියමින් ආවා. නමුත් ගිය ඔක්තෝබරේ ලංකා මේට ඡන්දය දීමේ වැලකී සිටියා. වැලකී සිටියට පස්සේ ඒක විශාල රාජතාන්ත්‍රික පටලවිල්ලක් බවට පත් වුණා. ලංකාවේ ඉන්න මුස්ලිම් රටවල් නියෝජනය කරන තානාපතිවරු 18 දෙනෙක් ගිහිල්ලා ගරු ජනාධිපතිතුමා මුණ ගැහුණා. මුණ ගැහලා එතුමාට කිව්වා මේක වැරදි, මේක කරන්න එපා, අපි ඉල්ලා සිටිනවා කියලා. මොකද ලංකාවට දිගු කාලීනව මිත්‍රත්වයක් තියෙනවා මේ මැද පෙරදිග රටවල් වල. ඔවුන් අපිට අමාරු හැම වෙලාවකම ඡන්දේ දීලා තිබෙනවා. නමුත් අපි දන්නවා පසුගිය ඔක්තෝබරේදී පසුගිය අප්‍රේල් මාසයේදී ලංකා ආණ්ඩුව මේකට පක්ෂව ඡන්ද දුන්නා. මේ හානිය කරන්න එපා කියලා ඡන්ද දුන්නා. ඔක්තෝබරේදී වැළකුණා. දැන් නැවත වතාවක් කරු සභාපතිතුමනි, මේ මාසේ 3 වෙනිදාත් ලංකා ආණ්ඩුව ඡන්දය දී මේ වැළකලා තිබෙනවා. ඒ නිසා අපි කියන්න කැමති, දැන් පලස්තීනයට විරුද්ධව ලෝක ඡන්ද දෙන්නේ කවුද? පලස්තීනයට විරුද්ධව ඡන්ද දෙන්නේ නැත්නම් ඊශ්‍රායලට පක්ෂව ඡන්ද දෙන්නේ කරු සභාපතිතුමනි ලෝකේ ඇමරිකාවයි ඊශ්‍රායලයි විතරයි. මං එදත් කිව්වා අපි ලෝකෙත් එක්ක යනවා කියලා. මේ ආණ්ඩුව කියන්නේ ඉරාන් මන්ත්‍රීතුමා හිටියා නම් හොඳයි. දැන් කියන්නේ ලෝකෙත් එක්ක යනවා කියලා. ඕගොල්ලෝ ලෝකෙත් එක්ක යනවා කිව්වට ඕගොල්ලෝ පලස්තීන ප්‍රශ්නේ දින්නේ ලෝකෙත් එක්ක නෙමෙයි. ලෝකෙ ඉතාම සුළුම සුළු රටවල් දෙකක් එක්ක. පලස්තීන වෙනුවෙන් ඡන්ද, ඊශ්‍රායල් වෙනුවෙන් ඡන්ද දෙන රටවල් දෙකයි. ඒ නිසා අපි කියන්න කැමති, දැන් රටේ ජනාධිපතිවරයා තමගේ කනගාටුව ප්‍රකාශ කරලා තිබුණා. ඒ තානාපතිවරුන්ට එතුමා උපදෙස් දීලා තිබුණා ඉදිරියේදී ඒ දිගටම පලස්තීන සහයෝගිතා ප්‍රතිපත්තිය රකින්නවා කියලා. නමුත් එසේ තිබෙදී තමයි කරු සභාපතිතුමනි මේ කටයුත්ත කළා තියෙන්නේ. අපි පැහැදිලිව කියන්න කැමතියි. ඔබතුමා දන්නවා 2019 ලංකාව නැවත ජිනීවා වලට එන්න තියෙනවා. 2020 මේ රටේ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් එනවා අනිවාර්යයි. එතන වෙන දේ තමයි දැන් මේ අවුරුදු එකමාර ජිනීවා අපි අවුරුදු දෙකක් ජිනීවා දික් කළා දීලා තියෙනවා. තාමත් අපි ඉන්නේ අර පරිශ්‍රණ ලක්වෙච්ච පරිවාසන ලක්වෙච්ච රටක්. දැන් 2019 නැත්තම් 20 අපි ඉලෙක්ෂන් එනවා. 2019 අගදී ජිනීවා ආයි ඡන්ද දෙනවා ලංකාවට විරුද්ධව. එතන මොකද වෙන්නේ? එතන තමුන්නහ ඡන්ද ගන්න කාගෙන්ද? ඊශ්‍රායල් කාර්යයෙන්ද? දැන් විදේශ අමාත්‍යාංශය ඡන්ද ගන්න යන්නේ ඊශ්‍රායල් කාර්යයෙන්ද? ඊශ්‍රායල් ලෝකේ ඡන්ද දෙන රටවල් දෙකයි. ඊශ්‍රායලයි ඊශ්‍රායලය පවත් කරන ඇමරිකාවයි. ජනතාවයි මුතුන ඊශ්‍රායලයට විරුද්ධ නැහැ. ඊශ්‍රායල් ජනතාවට විරුද්ධ නැහැ. අපි ඊශ්‍රායලයේ ස්වාධීන රටක් වශයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි පලස්තීනය ස්වාධීන රටක් වශයෙන් පිළිගන්නවා. ලෝකයේ අති බහුතරයක් රටවල් එක තමයි පිළිගන්නේ ස්ථාවරය. දැන් විදේශ ලංකා විදේශ අමාත්‍යාංශ දෙක බැරි වෙලා තියෙනවා. තමුන්නාසලා ඉතින් බැරි වෙලා අබ්ස්ටේන්.
ඔබ දිගින් දිගටම ගරු ඇමතිතුමා මේ පිළිබඳව මේ විදේශ අමාත්‍යාංශයේ මේ ඒ ස්ථාවරය කියලා තිබුණා. නමුත් ඔබ දිගින් දිගට මේක ප්‍රශ්න කරන නිසා
මම ඔබතුමාගේ කෙටි ප්‍රශ්නයක් අහන්නම්කෝ. තමුන්නාසලා යුනෙස්කෝ වලදී පලස්තීනයේ මේ ආගමික මධ්‍යස්ථානයට අදාළ ඡන්දෙදී තමුන්නාසලා පලස්තීනයට පක්ෂව ඡන්දෙ දුන්නත් ඡන්දෙ තිබෙ වෙලක සිටියත්
අපි කාටවත් පක්ෂව ඡන්දෙ දීලා
නැහැ. අපි මගේ වෙලා දෙන්න එපා. මගේ වෙලා දෙන්න එපා. නෑ මගේ වෙලා ඔයාට නැගිටින්න බෑනේ. ඔයා වාඩි වෙලා ඉන්න. දරු සභාපතිතුමනි දරු නෑ ඔබතුමාගේ වෙලාවයිද කියන්න? මට එච්චර වෙලාව නෑ. මට ඔබතුමාගේ වෙලාව දෙන්න විදියක් නෑ. මට වෙලාව පොඩ්ඩයි තියෙන්නේ සම්මන්ත්‍රීතුමා. ඒ නිසා මම මේ දිගටම පසුගිය කාලේ කිව්වෙත් දැන් කියන්නේත් එකම තර්කය තමයි. මේ ඇමරිකාවට යට වෙලා ඇමරිකාවේ ලනු කාලා කන පරිප්පුමේ අපි අපේ දිගු කාලේ මිත්‍රයෝ කවුද? කවදාවත් ඇමරිකාවක් සැදෙන්න ලංකාවට පක්ෂව ඡන්ද දීලා නෑ. තීරණාත්මක තැන්වලදී. ඒකයි සත්‍ය. මේගොල්ලෝ ඇමරිකාව ගණගෙන ඇති. මේගොල්ලන්ට එක එක පුරවැසිකම් ඇති. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඇමරිකාවේ පුරවැසිය මේ ලංකාවේ ගියාණ්ඩු ලොක්කො දෙන්නෙක් හිටියා. ජනාධිපතිගේ මල්ලා දෙන්නම ඇමරිකන් පුරවැසිය වෙලා හිටියා. උදව් කරාද? ඇමරිකාට තමන්ගේ වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක අපිට ඒක අපිට හිත කරුණාට ඒක ඇමරිකාවට ඕන එක. ඒක මේගොල්ලෝ ගිහිල්ලා දඟලුවට වෙනස් වෙන එකක් නෙමෙයි. අපි කියන්නේ මෝඩ විදියට මේ රටේ ඓතිහාසික වශයෙන් අපි උරුම කරන් තියෙන දෙයක් තියෙනවා රාජතාන්ත්‍රික වශයෙන්. මම එදත් කිව්වා මේවා රාජතාන්ත්‍රික දේපල. මංගල සමරන උන්නේ ඇමතුමා කතා කරා බ්‍රසීල තානාපතිකාරල හොරකම් ගැන. ඒව බිල්ඩින් වංචා කරපු විදිය. ඒවත් වංචා තමයි. අපේ රටේ රාජතාන්ත්‍රික දේපල කියලා කියන්නේ කරු සභාපතිතුමනි අවුරුදු 70ක් තිස්සේ මේ රට නිදහස් ස්වෛරී රාජ්‍යයක් විදියට නොබැදි රටක් විදියට ලෝකෙන් දිනාගෙන තියෙන ගෞරවය අපිට පක්ෂව කතා කරන රටවල 150ක් ලෝකෙ ඉන්න එක. දැන් ඒකටයි මේ ගහන්නේ. දැන් මේ ඒකයි මේ විනාශ කරන්නේ. ඔබතුමා හිතනවාද මැද ප්‍රදේශික ඡන්ද ගන්න පුළුවන් කියලා පලස්තීන දිගට විරුද්ධ වෙලා? සදාම් හුසෙන් එල්ලා මරද්දි මොනවද සදාම් හුසෙන් කිව්වේ? ඉරාකයට ජය වේවා කියලාද? නෑ. එයා කිව්වේ පලස්තීන ජය වේවා කියලා. අපි ඒක තේරුම් ගන්න ඕන මුස්ලිම් ජනතාවගේ තියෙන ඒ හැඟීම පලස්තීනය ගැන. සදාම් හුසෙන් ඉරාකයට ජය වේවා කිව්වේ නෑ. එයා කිව්වේ පලස්තීනයට ජය වේවා කියලා. ඉතින් මට වඩා මේ මහතුරව දැනගන්න ඕන. ඒ නිසා අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අධිරාජ්‍ය ගතිකම් ඒවා ඔක්කොම තියාගන්න ඇමරිකන් ගතිකම්. අපි කියන්නේ මේකයි. ඕගොල්ලන්ට අයිතියක් නෑ ඔයගොල්ලෝ එක ඡන්දයක් අතලුතෙන් හම්බ කරගන්නේ නැතුව. මේ අපේ දිගු කාලේ මිත්‍රව අහිමි කරගන්න එපා මැද ප්‍රතිකලාපේ. ඒ විතරක් නෙමෙයි. මේක සාධාරණ ප්‍රශ්නයක්. ගරු සභාපතිතුමනි, හරි ප්‍රතිපත්තියක් බිංගයකදී අඩි 100ක් අට බිංගයක් අත දුන්නා රකින්න ඕන. හරි ප්‍රතිපත්තිය.
කාලය අවසන්.
හොඳයි. ඒ නිසා අපි කියන්නේ මේ වයින් පලස්තීනයට උනතරම් මිත්‍රව ඉන්නවා. ලංකාවට එච්චර මිත්‍රව නෑ. දැන් මේ යන විදියෙන් වෙන්නේ අපිට ඉන්න දිගු කාලින මිත්‍රව අහිමි වෙනවා. ඒසම මම කියන්න කැමති එකම යෝජනා කරු සභාපතිතුමනි 2016 අප්‍රේල් මාසේ ලංකාණ්ඩු ඡන්ද දෙන යෝජනාවටම තමයි 2016 ඔක්තෝබර් මාසේ ලංකාණ්ඩුව ඡන්ද දීමේ වැලකී සිටින්නේ. කාටවත් පක්ෂ වෙන්නේ නැහැ කියන එක උත්තරයක්ද? ඒ කියන්නේ අපිට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියන එකද? නෑ. හරි දෙයට හරි කියන කොන්දක් තියෙන්න ඕනේ. ඒ සකල සභාපතිතුමනි ඒකත් කියමි මට එක විනාඩියක් විදේශ අමාත්‍යාංශලා දාලා නෙමෙයි නිවාස ඉදිකිරීම අමාත්‍යාංශලා දාලා විනාඩියක් කියන්න අවස්ථාව දෙන්න. ඒකත් පොඩ්ඩක් මේ විදේශ සම්බන්ධ නිසා මේ විදේශ රටවල අධ්‍යාපන පුහුණු පාඨමාලා වැඩමුළු සම්මන්ත්‍රණ නිරීක්ෂණ චාරිකා යනාදී වැඩසටහන සඳහා නිලධාරීන් තෝරා ගැනීම කියලා චක්‍රයකක් ගහලා තිනවා 2017 අප්‍රේල් මාසේ 26 වෙනි. දැන් මේ චක්‍රලේඛයට අනුව විදේශ රටවල පැවැත්වෙන ඒ පුහුණු පාඨමාලා සඳහා නිලධාරීන් සහභාගී කර අපේක්ෂා කරන්නේ නම් පළමුවම විදේශ චාරිකා සඳහා සහභාගී වීමට අපේක්ෂිත නිලධාරීන්ගේ නාම යෝජනා ගරු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කර එතුමාගේ උපදේශා එකඟතාවය ලබා ගත යුතු බව මෙයින් දන්වා සිටිමි. ඊට පස්සේ අමාත්‍යංශ ලේකම්තුමා ඊළඟට ලියනවා විදේශ රටවල පැවැත්වෙන වැඩසටහන සඳහා ගරු අමාත්‍යතුමා එකඟතාවය ලබා ගැනීම අනතුරුව දිවයිනෙන් බැහැර වීමට හා රාජකාරී විදේශ නමාඩ් ලබා ගැනීම සඳහා විධිමත් පරිදි පූර්ව අනුමැතිය ලබා ගැනීමට අදාළ ලේකන මාමගින් ගරු අමාත්‍යතුමා වෙත ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් වෙන්නේ අමාත්‍යංශ නිලධාරීන් යෝජනා කරන්නේ ලේකම්වරයා ඊට පස්සේ ඒක අනුමත කරන්න අවසානට තමයි අමතුමා ගාවට එන්නේ. දැන් මේකට අනුව මොකද වෙන්නේ? අමතුමාගෙම තමයි නම් යෝජනා ගන්නත් ඕන. එතුමාගෙම තමයි අවසානයේ අවසර ගන්නත් ඕන. මේක මට මතක් වෙන්නේ නැවත වතාවක් අර කම්කරු සිකියුරිටි වෙන්නේ යන්නේ. ඒ නිසා අපි ඉල්ලා හිටනවා නිවාස අමාත්‍යංශයෙන් අදාළ අමතුමාගෙන් මේක වෙනස් කරලා සාධාරණ විද්‍යාත්මක ක්‍රමයකට මේක ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට වෙලා දුන්නට.
බොහොම ස්තුතියි.